තවත්තර සාදු කියන්න ධර්ම දේශනාව සඳහා වැඩම කළ අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවත් බුද්ධිමත් වාසනාවන්ත පින්වතුනි, ඔබ හැමදෙනාම දැන් බලාපොරොත්තු වන්නේ කාලයකට පස්සේ අපේ විහාරස්ථානයේ පවත්වන ධර්ම දේශනා මාලාවක එක වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා ඔබ හැමදෙනාම දැන් සැදී පැහැදී සිටිනවා. ඉතින් අත් වශයෙන් අපි ගොඩාක් සන්තෝෂයටපත් වෙනවා. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනා පින්කමේ දායකත්වය ලැබෙමින් කටයුතු කරන්නේ නිස්සංග ඩයිස් මහත්මයා, ඒ වගේ වෛද්‍ය සෝභා බණ්ඩාර මහත්මියගේ දායකත්වය ඇතුව අති ගෞරවණීය අපේ වල්පොල ගෞතම හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරලා, උන්වහන්සේ බෞද්ධ නාලිකාවේ තවත් මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වෙලා, ඉතින් කාල වේලාව අනුව උන්වහන්සේ මං හිතන පැය භාගයට වඩා උඩදී අපේ විහාරස්ථානට වැඩම කළේ. ඉතින් උන්වහන්සේට අපි මේ වෙලාවේදී මතක් කරනවා, උන්වහන්සේ පවත්වන ධර්ම දේශනාව පවත්වලා අපේ පින්වතුන්ට ධර්ම ඥානෙ දියුණු කර දෙන හැටියට. ඉතින් අපි මේ වෙලාවේදී ධර්ම දේශනාව සඳහා වැඩම කළ පිළියන්දර සාන්ති නිකේතනාරාමාධිපති පූජ්‍යපාද වල්පොල ගෞතම හාමුදුරන් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමින් සිටිනවා මේ ධර්ම දේශනාව පවත්වලා. උන්වහන්සේගේ ශාසනික කටයුතු, ආගමික කටයුතු, සමාජික කටයුතු තවදුරටත් හොඳ වාසනාවන්ත ලෙස කරගෙන යන්නට චිත්ත ධෛර්ය, චිත්ත ශක්තිය, වාසනාව සැරසේවා. ඒ වගේම දායකත්වයේ බාරගත් නිස්සංග ඩයිස් මහත්මයා ඇතුළු මේ පෙම වෛද්‍ය සෝභා බණ්ඩාර මහත්මිය ඇතුළු මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට පැමිණි ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්න. චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගරුතර විහාරස්ථානයේ විහාරාධිපති දුරන්දර පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි සදහව පින්වත්නි, මේ වෙලාවේදී අපි හැම දිනම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම ඉලක්ක කරගත්තු ශ්‍රාවක පිරිසක් හැටියටයි මෙතනට එකතු වුනේ. ඔබ සියලු දෙනාම ඒ ධර්මයේ සොයන, ඒ ධර්මයේ කෙරෙහි අවබෝධයකින් යුක්ත පිරිසක් නිසා ඔබට ධර්මයේ පිළිබඳව යම් ආකාරයක දැනගත යුතු දේවල් තියෙන්න පුළුවනි. එදා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට පින්වත්නි, මෙතන ඉන්න සියලු දෙනා දිහා උන්වහන්සේ බලනවා. දැන් අපිට බලන්න පුළුවන් මේ ඇස් දෙකෙන් ඔහොම. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනා තුළ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච විදිහත් බලනවා. ඒ බලලා වඩාත්ම මෙතන ඒ ධර්මයේ ඉලක්ක කරගත යුතු අය ඉන්නවනම් එවැනි අයට මොන ආකාරයෙන් ධර්මයක් යද්දිද ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ඒ අය ධර්ම අවබෝධය ලබන්නේ කියලාත් උන්වහන්සේ විමසා බලනවා. ඉන් අනතුරුවයි උන්වහන්සේ ඒ ධර්මයේ දේශනා කරනවා. ඉතින් අපිට පුළුවන්කමක් නැති නිසා එහෙම මේ මොහොතේදී මට නිකන් හිතුණා, ධර්මයේ සොයන පින්වත් පිරිස නිසා ඔබ තුල තියෙන දහම් ගැටලු, ඔබ මේ දිනවල සොයන ඔබට සැක ඇති යම් කරුණක් තියෙනවා නම් ඒ ගැන විමසලා දැනගන්න, ඊට පස්සේ අපිට මේ දේශනාව සඳහා සමහර විට ඔබගේ ගැටලුවම මාතෘකා කරගන්න පුළුවන් වේ. මේ මොහොතේ ඔබට යම් ඉඩක් දෙනවා තියෙන ගැටලු අහන්න. සම්හස මෙන්න මේ කාරණේ අපිට දැනගත යුතුයි, මෙන්න මෙතන විසඳාගත යුතුයි කියලා ඔබට විවෘතව අහන්න මේ වෙලාවේදී අපි අවස්ථාවක් දෙමු. මේ ඔබේ අවස්ථාව. තියෙන අහන්න ඕන දේවල් තව ඇසිය යුතු යමක් තියෙනවද? දායකත්වය ගැන කටයුතු කරන ඒ බණ්ඩාර මහත්මියම අපෙන් පළවෙනි වරට ඒ ගැටලුවක් හැටියට මේ වෙලාවේදී විමසුවේ නාම රූප උපාදාන ස්කන්ධ ආදී ගැන නිරවුල් කරලා දෙන්න කියලා. ඔබට තවත් විමසන කාරණා තුළින් මතුවෙච්ච ගැටලු හෝ දෙයක් ඇත්නම් අහන්න පුළුවනි. එහෙම දෙයක් නැද්ද? යමක් තියෙනවද? තව ඇසිය යුතු දෙයක් තියෙනවද? විතක්ක විචාරණේ වමාරන්නේ වචනවලින්. විතක්ක විචාර කියන දේ තමයි වචන හැටියට එළියට එන්නේ. ඒ නිසා අපි හිතන ආයෙත් හිතන දේ අපිට වචන විදිහට එළියට එද්දී එතන ඉන්න පිරිසට කෙසේ කියා යුතුද කියලා අපිට පිරිස ගැන තීරණයක් ගත හැකි. මොකද ඔබ තුළ රැව් පිළිරැව් දෙන දේ තමයි ඔය වචන. ගාන්ඨාරයක් ගහනකොට අපි පළවෙනි වදින වාරයේ ඊට පස්සේ දිගින් දිගට රැව් පිළිරැව් දෙමින් යනවද නේද? රැව් පිළිරැව් දෙනවා. මේ අර මුලින්ම ඨාංගල වදින එක වගේ හටගන්න විතක්කය ආය ආයත් ඒ අහසක හඬ වැදිච්ච හඬම නැවත නැවතත් රැව් පිළිරැව් දෙමින් ඇහෙන ਵਿਚාරය වගේ ඔබ තුල ඇති වෙච්ච හිතපු ආයෙත් හිතපු දේවල් තමයි අපි කවුරු තුලත් වචන බවට පත් වෙන්නේ. මොකද වචී සංකාර කියලා කියන විතක්ක ਵਿਚාර නිසා. ඉතින් අපේ හිතේ ඇති తত্ত্বය දැනුම අපි ওই විදිහට අහනවා. මෙතනදී පින්වත්නි හරවත්තු කියා දිය යුතුයි කියලා හිතපු ගැටලු වලට පිළිතුරු දෙමින් අපි දේශනයක් සිදු කරමු. මම ඔබට මෙහෙම කාරණයක් කියලා දෙන්නම්. නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජතුමත් එක්ක අපූර්වට ධර්ම සාකච්ඡා කළා. ඒ සාකච්ඡා පින්වත්නි අවබෝධයක් කරා යන කෙනෙකුට බොහොම උපකාරී කරුණොත් ඒ තුළ තියෙනවා. එයින් එක කරුණක් ඔබට මේ වෙලාවේදී මම කියලා දෙන්නම්. මිලිඳු රජතුමා වේදගූ කියලා මේ එයාගේ මතයක් හදාගෙන තිබුණා. මොකද්ද වේදගූ? මෙයා වේදගූ කියලා අදහස් කරේ මොකද්ද? ජීවයක් ගැන, ආත්මයක් ගැන. එතකොට එයා මේ ජීවය ගැන ආත්මය ගැන අදහස් කරපු විදිහ මිලිඳු රජතුමාගෙන් නාගසේන ස්වාමීන් වහන්සේ ඇහුවා, ඔබ ඔය වේදකෝ කියන්නේ කාටද? රෑගෝ ස්වාමීනි මේ ජීවයක් ගැන. ඊට පස්සේ රහතන් වහන්සේ විසින් අහනවා, ඔබ ඒ කාරණේ දරාගෙන ඉන්න විදිහ මට ටිකක් පැහැදිලි කරලා දෙන්න කිව්වා. රජතුමා මේ කරුණ පින්වත්නි පැහැදිලි කරලා දෙනවා එයා දකින විදිහට. මේ රජතුමාගේ තියෙන මතය ඒක ධර්මයේ නෙමෙයි, ඒ ධර්මයේ නොවන මෙයාට හිතිච්ච මතය දැන් මෙයා ප්‍රකාශ කරනවා. එයාකව ස්වාමීනි මේ කය ඇතුලේ ජීවයක් තියෙනවා. ඒක තමයි වේදගෝ කියන්නේ. ඒ ජීවය තමයි ඇහෙන් රූප බල බල ඉන්නේ. මේ කය ඇතුලේ තියෙන ජීවය තමයි කණෙන් ශබ්ද අහන්නේ. කය ඇතුලේ තියෙන ජීවය තමයි නහයෙන් ගඳ සුවඳ විඳින්නේ. කය ඇතුලේ තියෙන ජීවය තමයි දිවෙන් රස විඳින්නේ. කය ඇතුලේ තියෙන ජීවය තමයි කයෙන් පහස ලබන්නේ. කය ඇතුලේ තියෙන ජීවය තමයි හිතන්නේ. එතකොට මේ රජතුමා තමන්ට තේරිච්ච විදිහ උපමාවකිනුත් කියනවා. කොහොමද කිව්වේ? යම්කිසි ගොඩනැගිල්ලක් ඇතුලේ කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා. මේ ගොඩනැගිල්ල පින්වත්නි හතර දිශාවෙම ජනෙල් තියෙනවා. දැන් අර ගොඩනැගිල්ල ඇතුළට වෙලා ඉන්න පුද්ගලයා මොකද කරන්නේ? එයාට හිතෙන හිතෙන ජනෙල් වලින් පිටත බලනවා. එතකොට උතුරු ජනේලෙන් ඉබිලා උතුරු පැත්තේ පිටත තියෙන දේවල් බලනවා. නැගෙනහිර ජනේලෙන් නැගෙනහිර පැත්තේව බලනවා. ওই විදිහට දකුණු පැත්තේ ජනේලෙන් දකුණු පැත්තේ තියෙන දේවල් බලනවා. බටහිර ජනේලෙන් බටහිර පැත්තේ තියෙන දේවල් බලනවා. ඔහොම බලමින් මේ කෙනා තමන්ට ඍෂි විදිහේ අත්දැකීම් ලබනවා කව මේ ගොඩනගිල්ල ඇතුළට වෙලා. ඔය වේදගූ කියලා ආත්මයක් හැටියට මට හිතෙනවා ස්වාමීනි මේ හැම කෙනෙක් තුළම ඔන්න ඔය වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා කෙරෙහි හොඳ අවබෝධයකින් වැඩ ඉන්න මිලිඳු රජතුමාගේ මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධව සිටින මේ නාගසේන මහරහතන් වහන්සේ පින්වත්නි මේ පුස් මතයක් දාගෙන ආපු දරාගෙන ආපු මිලිඳු රජතුමාට අපූර්වට උත්තර දෙනවා. උන්වහන්සේ ඇහුවා, දැන් මේ ගොඩනැගිල්ල ඇතුළට වෙලා ඉන්න කෙනා කොයි ජනේලෙන් බැලුවත් බැලුවේ රූපනේ. දකුණු ජනේලෙන් බැලුවත් උතුරු ජනේලෙන් බැලුවත් නැගෙනහිරින් බැලුවත් බටහිරින් බැලුවත් බැලුවේ මොනවද? රූප. ඔක්කොම එක ආකාරයිනේ. එතකොට ඒ වගේ එහෙනම් මේ ජීවයට ඇහැනමැති ජනේලෙන් රූප බලද්දී කනනමැති ජනේලනුත් පේන්න ඕනේ රූප. නාසයනමැති ජනේලනුත් පේන්න ඕනේ රූප. දිවනමෙති ජනේලෙනුත් පේන්නෝනේ රූප. කයනමෙති ජනේලෙනුත් පේන්නෝනේ රූප. මනසනමෙති ජනේලෙනුත් පේන්නෝනේ රූප කිව්වා. එහෙම වෙනවද කියලා කිව්වා. නෑ ස්වාමීන්, එහෙම වෙන්නේ නෑ කිව්වා. ඊළඟට ස්වාමීන් වහන්සේ අහනවා, දැන් ඇහැ වගේම අනිත් අනිත් ආයතනත් එහෙම ඇහුවා. කනෙන් ශබ්ද අහනවා නම් එනිතේ ඇහෙනුත් ශබ්ද අහනවානේ. කනෙනුත් ශබ්ද, නායනුත් ශබ්ද, දිවෙනුත් ශබ්ද, කයනුත් ශබ්ද, මනසිනුත් ශබ්ද අහනවානේ. එහෙම වෙනවද කියලා ඇහුවා. ස්වාමීනි, එහෙම වෙන්නේ නෑ කිව්වා. ඊළඟට පින්වත්නි, ස්වාමීන් වහන්සේ මේ කාරණේ මෙයාට වටහා ගන්න තව අපූර්ව විදිහේ උදාහරණයක් කියනවා. උන්වහන්සේ ඇහුවා, එතන එයාගේ ඇමති කෙනෙක් ඇවිත් හිටියා. ඒ ඇමතිව පෙන්නලා අහනවා, මේ ඇමතිතුමා ඔබතුමා යම් ගොඩනැගිල්ලක් ඇතුළේ ඉද්දි ඒ ගොඩනැගිල්ලෙන් පිටත ඉන්නවා. කවුද? අර ඇමතිතුමා. එතකොට මේ ඇමතිතුමා මෙහෙම පිට ඉන්නකොට ඔබතුමා ඒ අදාළ ජනේලෙන් බලනවා. බලනකොට ඒ ඇමතිව පේනවද නැද්ද? පේනවා ස්වාමිනේ කිව්වා. ඊට පස්සේ ඒ ඇමතිතුමා ජනේලෙන් පේනුණා වගේම ඒ පිටත හිටිය නිසා දැන් පස්සේ ඒ ඇමති ඔය ගොඩනැගිල්ල ඇතුළට එනවා. ආවට පස්සෙත් පේනවද නැද්ද කියලා හෙව්වා. ස්වාමිනේ පේනවයි කිව්වා. ස්වාමීන් වහන්සේ අහනවා, අන්න ඒ වගේ. එහෙනම් දැන් ඔබට යම් කිසි පැණි රහ හරි, තිත්ත රහ හරි, ඇඹුල් රහ හරි, මොනවා හරි රහකින් කෑමක් කනකොට දිවට ඒ කෑම තියෙනකොට ඒ රසය දැනෙනවද නැද්ද? දැනෙනවනේ. එතකොට ඒ කෑම ඔබ ගිල්ලට පස්සේ ඒ රහ බඩේදී දැනෙනවද කියලා අහුවා. ඇඟ ඇතුළට ගියාට පස්සේ ස්වාමීන් එහෙම දැනෙන්නේ නැහැ කිව්වා. එහෙනම් ඇතුළේ ඉන්නවා නම්, ඇතුළේ ඉන්න කෙනෙක් පිටත බලනවා නම් පිටති දකින්න දේ ඇතුළට ආවට පස්සේ දකින්න පුළුවන් වෙන්නද ඕනේද නැද්ද? දකින්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අර ඇමති ජනේලෙන් එළියේ හිටියත් දැනගත්තා එයා ඉන්න බව. ඇතුළට ආව දැනගන්න පුළුවන් වුණා. ඒ වගේ මේ ජීවයක් ඇතුළේ ඉඳලා රූප බලමින් ශබ්දාමින් ඉන්නවනම් පිටති දැනගන්න රසය ඇයි ඇතුළට ආවට පස්සේ දැනගත්තේ නැත්තේ? ඊට පස්සේ තවත් උපමාවක් කියනල්ලා නැවතත් මතක් කරනවා තව ක්‍රමයකට. මීපැණි කල 100ක් ගේනු. මේ මීපැණි කල 100 ගෙනල්ලා යම්කිසි බෙහෙත් තොරුවක වගේ දෙයක පිරෙන්න ඒ කල ටික හලනවා මේ පැණි ටික. දැන් මේ පැණි වලින් සම්පූර්ණයෙන්ම පුරෝලා මේකෙට බස්සවන්න මිනිස්සෙක් අරගෙන එනවා. දැන් මේ මිනිස්සයව මේ ඔරුවේ බස්සන්නයි ලැහැස්ති. එයාව සම්පූර්ණයෙන් ගිල්ලවන්නයි ලැහැස්ති. ඒ ගිල්ලවන්නේ නිකන් නෙමෙයි, එයාගේ කට ඇතුළට කිසිම මේ බිඳුවක්වත් යන්නේ බැරි වෙන විදිහට කට වහලා සම්පූර්ණයෙන් ඒ මනුස්සයව අරකේ ගිල්ලනවා. දැන් මෙයාට මීපැණි රහ දැනෙනවද කියලා හෙව්. ඈ දැනෙන්නේ නැහැ කිව්වා. ඉතින් එතකොට උතුරු ජනේලෙනුත් රූප බලත හැකිනම්, දකුණු ජනේලෙනුත් රූප බලත හැකිනම්, කොයි ජනේලෙනුත් රූප බලත හැකිනම් අර ඇතුළේ ඉන්න ජීවයට දිවට දැනෙන රහ ඇයි දැන් අර කයේ නැවිලා තියෙන්නේ? මීපැණි මුළු කය පුරා නැවිලා තියෙනවා. කෙස් ගහක් ගානේ ගෑවිලා තියෙනවා. ඒ රහ දැනෙන්නේ නැත්තේ. දිවෙන් කරන දේ කයනොත් කරන්නේ නැහැ. මොකද උතුරු ජනේලෙන් කරන දේ දකුණු ජනේලෙනුත් කොයි ජනේලෙනුත් කරනවනේ. ඉතින් මෙහෙම කියනකොට අර මිලිඳු රජතුමා කියනවා, ස්වාමීනි අනේ මට තේරෙන්නේ නැහැ, ඔබ වහන්සේම කියලා දෙන්න කිව්වා. ඔන්න එච්චරයි අපිට මේ හිස් මතයක් දරාගත්තු කෙනෙක් ලෝකේ ඔවගේ ආත්ම සංකල්ප ඕන තරම් තියෙනවා. දැන් අපිට සමහරලාට මේ එයා වේදකෝ කියන නමින් ඕක තරම් හිටියා. අද අපි විඥානය කියලා ජීවයක් ආත්මයක් හැටියට හිතනවා. මේ විඥානය ඇවිල්ලා බැහැ ගන්නවා මොකෝසේ. ඒක තමයි මේවා දැනගනිමින් යන්නේ කියලා. විඥාණයෙන් තමයි දැනගන්නේ. හැබැයි මේ විඥාණය ආත්ම සංකල්පයකින් අරගෙන මෞකසට බැසගත්තු විඥාණය නැමැති ජීවයෙන් තමයි මේවා දැනගන්නේ. ඇහෙන් දැනගන්නේ, කනෙන් දැනගන්නේ. අර මිලිඳු රජතුමාගේ අපේ කිසිදු වෙනසක් නැහැ. එතකොට මේ ජීවයක සංකල්පය තුළ පිහිටලා ඉදී. එතනදී පින්වත්නි මිලිඳු රජතුමාට නාගසේන ස්වාමීන් වහන්සේ උපාදානස්කන්ධ සකස් වෙන ආකාරය පෙන්නනවා. මේවා දැන ගැනීම මෙතන සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මෙතන ආත්ම කතාවක් නෙමෙයි තියෙන්නේ, උපාදානස්කන්ධ සකස් වීම. ඒ උපාදානස්කන්ධ සකස් වෙනකොට තමයි ඔය හැම ජනේලෙම අනම්මනන් ටික දැනගන්නේ. දැන ගැනීම නිසා තමයි උපාදානස්කන්ධ සකස් වෙන්නේ. මෙන්න මේ කාරණය තමයි මේ ජීවිතයක්, එහෙම නැත්නම් සසරක මේ සත්‍යාව ඇදගෙන යෑමේ ක්‍රියාපටිපාටි. කොයි ජීවිතෙත් ඒ ක්‍රියාවලිය පින්වත්නේ මිලිඳු රජතුමා මේට නාගසේන ස්වාමීන් වහන්සේ විසින් හරි පැහැදිලිව තේරුම් කරලා දුන්නා. රජතුමනි, ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ විඥාණයෙන් දැනගන්නවා. දැන් මේ මිලිඳු රජතුමාට කවුද වදාලේ? නාගසේන ස්වාමීන් වහන්සේ. ඒ රූපේ විඥාණයෙන් දැනගන්නකොට එතන ස්පර්ශයක් හටගන්නවා. මම ස්වාමීන් වහන්සේ කියපු වචන ටිකයි මේ කියාගෙන යන්නේ, මම පස්සේ තේරුම් කරලා දෙන්නම්. ස්පර්ශයක් හටගත්තට පස්සේ වේදනා සංඥා සංකාර හටගන්නවා. ඔන්නයේ සකස් විල්ලයි ඔබ ඔය ජීවියක් හැටියට දකින්න. ඊට පස්සේ කන ආදී ආයතන හය ගැනම ස්වාමීන් වහන්සේ මේ විදිහට තේරුම් කරලා දුන්න පින්වත්නි. දැන් අපි ඔය සකස් වෙන ස්වභාවය විමසල බලමු. ඔබට මීට පෙර අපි පංචපාදානස්කන්ධය තේරුම් ගන්න එක එක ආකාරي උදාහරණ උපමා කියා දීලා තියෙනවා. මම අද චුට්ටක් ඒ කලින් කියපු උපමාව පොඩ්ඩක් වෙනස් කරලා කියන්නම්. මම මීට කලින් ඔබට පපඩම් සම්බන්ධ උපාදානස්කන්ධ හටගන්න හැටි තේරුම් කරලා දුන්නානේ. ඒක අපි මේ වෙලාවේ චුට්ටක් අලුත් විදිහට ආයි වෙනස් කරලා ගමු. හරිද? පොඩි රණ්ඩුවක් සිද්ධ වෙනවා. මේ රණ්ඩුව කොහොමද සිද්ධ වෙන්නේ? පපඩමේ අයිතිවාසිකම් කියන 6 දෙනෙක් ඇවිල්ලා. 6 දෙනෙක් මොකක් අයිතිවාසිකම් කියනද ඇවිත් තියෙන්නේ? ඈ? පපඩමේ අයිතිවාසිකම් කියන්නේ. කොහොමද මේ අයිතිවාසිකම් කියන්නේ මේගොල්ලෝ ආවේ? පපඩම කිව්ව ගමන් අපිට ඩග්ගල මතක් වෙන්නේ දිවට දැනෙන රසය, දැනෙන ආහාරයක්නේ පපඩම කියන්නේ. ඒ නිසා දිව පෙනී හිටියා පපඩම සම්බන්ධව, ඔය පපඩමේ සම්පූර්ණ අයිතිය මගේ කියලා. මට තමයි අන්තිමට ඔය කොයි විදියට හැදුවත් මට දෙන්නයි ඕක හදන්නේ. දිව කිව්වා ඔය පපඩ මොහොම පුම්බල මේවා කරලත් බැදලා රහ කරලා හදලා දීලා තියෙන්නේ කා වෙනුවෙන්ද? මං වෙනුවෙනුයි කියලා දිව කිව්වා. ඊට පස්සේ පින්වත්නි ඇහැ කියනවා එතනට වෙලා, හායම කොහොමද ඔයා ළඟට යන්න කලින් එයා ආවේ මගේ ළඟට? මොකද දිවට පපඩම අපි තියන්නත් කලින් කවුද පපඩම ඉස්සෙල්ලම දැක්කේ? ඇස. ඒ නිසා ඇස කිව්වා මම තමයි ඕක ඉස්සෙල්ලම දැක්කේ, ඒ නිසා මටයි අයිති. පස්සේ එතන හිටියා කය. එයා ඇවිල්ලා කියනවා, ඔයා ඇස් දෙක පියාගෙන හිටියත් ඔය පපඩම අහුවෙන සැනින්ම මම නම් දැනගත්තා මේ තියෙන්නේ පපඩමේ පහස කියලා. ඒ නිසා ඔය පපඩම ගැන අයිතියක් මටත් තියෙනවායි කියලා. මොකද ඔයා දැක්ක පපඩම දිවට ගෙනිච්ච මමනේ. ඒ ගෙනියනකොට සම්පූර්ණයෙන් ඕක අහුවුනේ කාටද? මටයි. ඒ නිසා දිවට විතරක් නෙමෙයි ඕකේ අයිතිය මටත් තියෙනවා කියලා දැන් කය කියනවා. ඇත්තටම පපඩම කයටත් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඊට පස්සේ ඔන්න තවත් එක්කෙනෙක් ඔතෙන්ට ඇවිල්ලා කියනවා, ඔය දෙන්නම ඔතන හිටියේ නැති වුණාට. මේ කාටද කියන්නේ? ඇහැටයි කයටයි. ඒ දෙන්නටම කියනවා, ඔය දෙන්නම ඔතන හිටියේ නැති වුණාට ඕක මට නම් නිකන් ලං වුණත් ඇති, මට නම් හොඳට ඕක දැනෙනවා. ඈ සුවඳ දිවට කි. ඊට පස්සේ දිව පැත්තට හැරිලා යා කියනවා, ඔයාට නම් ගෑවෙන්නම ඕනේනේ. කයටත් කියනවා, ඔයාටත් ගෑවෙන්නම ඕනේනේ. මට නම් එච්චර හරියක් ඕනේ ලං වුණත් ඇති. ඒ නිසා ඒ පපඩමේ අයිතිය මටත් තියෙනවා කියලා කියනවා. කවුද? නහය. නහය ඒ පපඩමේ අයිතිය දිව ගන්නත් කලින් තමන් උදෙසා ගන්න වෙන්නේ නැති පින්වත්නි. අර කට ඇතුළට ගෙනියන්නත් කලින් එතෙන්ට වෙලා කට අරගෙන ඉන්නේ නේ. දැන් බලන්න කට ගේට්ටුවක් වගේ, ගේට්ටුව ළඟ ඉන්න මොරකාරයා කවුද? නාසේ. එයාගේ කට කියන්නේ නාසේ කට උඩට හැරිලත් නැහැ, දෙපැත්තට හැරිලත් නැහැ. කොහෙටද හැරිලා තියෙන්නේ? කට ළඟටම. හරියටම කට ළඟටලා ඉන්නේ. අය කටට ගෙනියන හැම එකෙම සුවඳය ගන්න. මේ අයිතිවාසිකමේ පොරයක් යන්නේ. ඊට පස්සේ සමහරලාට මෙයා මොරකරුවා හින්දා ඇතැම් වෙලාවට තීඳු තීරණ මෙහෙමත් ගන්නවා. අපි හිතමු යම්කිසි කෑමක් කට ළඟට ගන්නකොට ගඳක් කෙනවා. ගඳ එනකොටම මොකද වෙන්නේ? හාපු එක කටේ තියන්නවත් බෑ කියලා. තාම කටේ තියලා නැහැ. තියන්නත් බෑ කියලා තීරණය කරේ කවුද? කටද? නැහැ. කවුද? නාසය. ඒ කියන්නේ නාසයට ඒ සුවඳ නෙමේ ගඳ දැනෙනකොටම විඥාණයෙන් ගඳ දැනගත්තා. ස්පර්ශනේ හට ආරම්භ තියෙන කරුණ තුන එකතු වෙච්ච නිසා සංඥාවක් එනවා. හපෝ මේක කන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එන්නේ නාසයේ මුල් කරගත් සංඥාව. ඒ කියන්නේ ගඳ සම්බන්ධ වෙන්න සංඥාව. එයා තමයි ඊට පස්සේ චේතනාව දෙන්නේ නාසයේ මුල් කරගත්තු. ඒකට කියන්නේ ගන්ධ සංචේතන. තාම දිවට ගිහින් නැහැ. ගන්ධ සංචේතන විසින් තීරණය දෙනවා ඕක කටට දෙන්න එපා. කට ළඟට ගිනියන්නවත් එපා. ඊට පස්සේ අපි ගඳයි නම් ඒක විසි කරනවා. ඒ කියන්නේ මෙයා තනි කර මේ කට නැමෙති ගේට්වේ මුරකරුව වගේ ළඟටම වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා කිව්වා ඕකේ අයිති මටත් තියෙනවා කියලා. දැන් මෙතන පොරේට කී දෙනෙක් එකතු වෙලාද? ඇහැයි නාසයයි දිවයි කයයි. ඔතන හිටිය කනක් කියනවා. ඉතින් ඔයාලට විතරක් ඇ ඕකේ අයිති. ඒකේ සද්දි දැනගත්තේ කවුද? මමනේ. මොකද ඇත්තටම යාටත් පැහැදිලි වගකීමක් එතන ලැබිලා. මොකද පපඩමේ සද්දේ හැට ඇහුනෙත් නැහැ, නහයට ඇහුනෙත් නැහැ, දිවට ඇහුනෙත් නැහැ, කයට ඇහුනෙත් නැහැ. කාටද ඇහුනේ? කනට. එතකොට කන උදෙසත් අයිතියක් පපඩම තුල තිබුණා ශබ්දයක්. ඊට පස්සේ මනස කියනවා, අනේ යනවා යන්න, ඔය පස් දිනාටම වඩා අයිතිය තියෙන්නේ මටයි. මොකද ඇහැ පැත්තට හැරලා කියනවා මනස, ඔයා දැක්කට ඔයා ඒක එතනින් මතෑරියානේ. මන්නේ මතක තියාගත්තේ පපඩම. කනටත් කියනවා, ඔයාට ඒ කරස්සද්දි ඇහුනට වා එතන මතෑරියානේ. මන්නේ මතක තියාගත්තේ. ඕක එයා ඔක්කොටම කිව්වා. නහයටත් කිව්වා, දිවටත් කිව්වා, කයටත් කිව්වා. ඉතින් ඒ නිසා පපඩමත් එක්ක ඕගොල්ලෝ පපඩම මුණ ගැහෙන මොහොතේ ඒ සම්බන්ධය තියාගත්තා. ඊන් පස්සේ අතෑරියා. නමුත් පපඩම දිගටම පපඩමත් එක්ක සම්බන්ධය තියාගත්තේ මමයි. ඒ නිසා මටත් ඔහුගේ පැහැදිලි අයිතිය තියෙනවා ඒකව. ඉතින් අපිට වින්වත්නි ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳන්න සිද්ධ වෙනවා. පපඩමේ අයිතිය සමායිතීන් හැටියට අර සියලු දෙනාටම බෙදලා දෙන්න. එතකොට පපඩම තුළ පැහැදිලිවම ඇහැ උදෙසා ගත යුතු බාහිර දෙයක් තියෙනවද නැද්ද? ඇහැට බාහිරින් ලැබෙන දෙයක් පපඩම තුළ තියෙනවා. පපඩම තුළ තියෙනවා. කන උදෙසා බාහිරින් ලැබෙන දෙයක් පපඩමේ තියෙනවා. දිව නාසය උදෙසා, දිව උදෙසා, කය උදෙසා, මනස උදෙසා ඔක්කොටම තියෙනවා. ඔකට අපි අර රූපේ රූප ගැන තේරුම් කරමු. පපඩම කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්ද නැද්ද? රූපය. රූපේ තියෙනවා රූප හයක්. මොනවද තියෙන්නේ රූපේ? රූප හයක්. මොනවද මේ රූපේ රූප හය? රූපේ තියෙනවා ස්වરૂප හයක්. මොනවද මේ රූපේ තියෙන ස්වરૂප හය? පපඩම කියන රූපේ නැද්ද? ඇහැට පේන ස්වરૂපයක් තියෙනවා. එතකොට මේ පපඩම තුළ පපඩම නම් වූ රූපේ ඇහැට පේන ස්වરૂපේ එහෙන් දැනගත්තා. පපඩම නම් වූ රූපේ කනට ඇහෙන ස්වરૂපේ කනෙන් දැනගත්තා. පපඩම නම් වූ රූපේ නහයට දැනෙන ස්වરૂපේ නහයෙන් දැනගත්තා. පපඩම නම් වූ රූපේ දිවට දැනෙන ස්වરૂපේ දිවෙන් දැනගත්තා. පපඩම නම් වූ රූපේ කයට පහසක් විදිහට ලැබෙන දැනෙන ස්වરૂපේ කයෙන් දැනගත්තා. පපඩම නම් වූ රූපේ සිහි වෙන ස්වરૂපේ මනසින් දැනගත්තා. එහෙනම් මේ රූපේ ස්වરૂපේ තමයි කොහෙනුත් දැනගෙන තියෙන්නේ. එතකොට පින්වත්නි දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? දැනගන්නවා කියලා කිව්වේ දැන් ඇහෙන් දැනගත්තා කිව්වා, කනෙන් දැනගත්තා කිව්වා, නහයෙන් දැනගත්තා කිව්වා, දිවෙන් දැනගත්තා කිව්වා, කයෙන් දැනගත්තා කිව්වා, මනසින් දැනගත්තා කිව්වා. දැනගෙන තියනවා කී තැනකින්ද? හය තැනකින්. එතකොට දැනගැනීම් කීයද? හයයි. ඔබ පපඩම කන්න කලින් ඔය දැනගැනීම් හයම, ඒ කියන්නේ පපඩම කනකොට ඔය දැනගැනීම් හයම ඇවිල්ලා තියෙනවද නැද්ද? හයම ඇවිල්ලා තියෙනවා. ඒ හය එකකට එකක් සමානයිද වෙනස්ද? ඒ හය එකකට එක වෙනස්. ඇහෙන් දැනගත්තු එක සමාන කරතයකද අර එකකටවත්? බෑ. දැන් අර මිලිඳු රජතුමාට නාගසේන සාමණේරයන් කිව්වේ මීපැණි කල කල 100ක් දාලා මීපැණි ඔරුවේ බස්සලා තිබුණත් කටවහලා බිඳක්වත් රහ දැනෙන්නේ නැහැ. එහෙනම් අර දැනගැනීම එකකට එකක් වෙනස්ද නැද්ද? වෙනස්. ඕක තමයි බුදුරජාණන් වහන්සේ ගින්දර හයකින් අපිට දේශනා කළේ. ගින්දරවලදී අපි ගින්න අවුලවන්න හේතු වෙච්ච දෙයට නම හැටියට පාවිච්චි කරලා ගින්නට නමක් දානවා. ගින්න ඇවුලුවේ දරවලින් නම් ඒ ගින්නට කියනවා මොන දරද? ඈ? ගින්දර. ගින්න නිසා දර, ඒක ගින්දර. අපි ගින්දර කියලා කියන්නේ. වැඩිපුරම අපි ගින්න අවුලවන්න දර පාවිච්චි කරපු හින්දා පින්වත්නි ඒක ගින්දර කියලා අපි පාවිච්චි කරනවා. නමුත් අපි අනිත් දේවල් වලට ගින්දරම තමයි පාවිච්චි කරන්නේ. ඒක අර ලේසියට වැරදිලා පාවිච්චි කරන එකක්. නමුත් දර නිසා ඇවිලෙන ගින්නට විතරයි ගින්දර කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. තන නිසා ඇවිලෙන ගින්නක් නම් ඒ ගින්නට කිව යුත්තේ ගින්දරද ගින්තනද? ඈ? ගින්තන. ඒ කියන්නේ ගින්නට නම වැටෙන්න ඕනේ ඇවිලෙන්න හේතු වෙන දේත් එක්කයි. දර නිසා නම් ඇවිලෙන්න ගින්න ගින්දර. තන නිසා නම් ගින් තන. මෙහෙම කිව්වට ඔක හොම පාවිච්චි කරන්න එපා. ඔක සම්මුතිය තේරෙන එකක් නෑ කාටවත්. මම මේ දැන ගැනීම සඳහා කියන්නේ ඇවිලෙන දේ තුල නමයි ඒකට වැටෙන්න ඕනේ. අපි හිතමු තිරයක් නිසා ඇවිලෙන ගින්න. එතකොට ඒක ගින්දර කියන්න පුළුවන්ද? ඒ ගින්නට හේතු වෙලා තින්නේ දරද තිරද? තිර. එතකොට ඒක ඒ ගින්නේ නම මොකද්ද? ඈ? ගින්තිර. අන්න එහෙම ගෑස් නිසා ඇවිලෙන ගින්නකදී අපිට කියන්නේ මොකද්ද? මේ නිකන් පුංචි යෝජනාවක් කළේ. ඔය යෝජනාව මම කරන්න පින්වත්නි භාග්‍යතුන් වහන්සේ විසින් වදාළ දේශනාවක් නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ඇවිලෙන ගින්නට අදාළ වෙච්ච දේත් එක්කයි ගින්නට නම වැටෙන්නේ. ඉතින් අර අපි හැම වැඩිපුරම ඒ කාලේ දරවලින් උයලා දරවලින් වැඩ කරලා දැන් අපි හැම දෙයකටම ගින්දර ගින්දර කියනවා. මේ පහන ඇවිලෙනව නම් අපි ඒකටත් කියන්නේ අන්න ගින්දර ඇවිලෙනවා කියනවා. ඈ ඔ බඩෙත් ගින්දර ඇවිලෙනවානේ. බඩේ ගින්දරේ බෑ කියනවානේ. දෙය එතකොට පින්වත්නේ මේ බඩේදී ඇවිලෙන ඒ එතන ඉතින් ඒ ඔහොම ඔබ මතක තියාගන්න. දර නිසා ඇවිලෙන ගින්නයි තිර නිසා ඇවිලෙන ගින්නයි තන නිසා ඇවිලෙන ගින්නයි ගොම නිසා ඇවිලෙන ගින්නයි ඒවා එකකට එකක් වෙනස්ද සමානයි?
වෙනස්.
මොකද ඇවිලෙන්න හේතු වෙච්ච දේත් එක්කයි ඒවට නම් වැටෙන්නේ. විඥානත් හයම එකකට එකක් වෙනස්. ඒ කියන්නේ ඇහෙන් දැනගන්න රූපය කවදාක්වත් අපිට කනෙන් නහයෙන් දිවෙන් ඒවෙන් දැනගන්න පුළුවන්ද? බෑ. පෙනීමෙන් දැනගන්නේ අර රූපේ පේන ස්වරූපේ ඇහෙන්ම විතරයි දැනගන්නේ. රූපේ ඇහෙන ස්වරූපේ කනෙන්ම විතරයි දැනගන්නේ. රූපේ නහයට දැනෙන ස්වරූපේ නහයෙන්ම විතරයි දැනගන්නේ. රූපේ දිවට දැනෙන ස්වරූපේ දිවෙන්ම විතරයි දැනගන්නේ. රූපේ කයට පහස හැටියට ලැබෙන ස්වරූපේ කයෙන්ම විතරයි දැනගන්නේ. රූපේ මනසට සිහි වෙන ස්වරූපේ මනසෙන්ම විතරයි දැනගන්නේ. ඒවා එකකට එකක් වෙනස්. දෙකක් සමානයි කියන්න බෑ. දැන් ඔන්න දැනගැනීම් කීයද එතකොට? 6යි. ඔය දැනගැනීමට පාලියෙන් කියන්නේ නම විඥාණයෙන්. එතකොට විඥාන කීයද? 6යි. විඥානය කැමතිසම පින්වත්නි වෙන් කරලා දැනගන්න ස්වභාවයක් තියෙනවා. අන්නේ වෙන් කරලා විශේෂයෙන් දැනගන්න ස්වභාවය නිසාමයි විඥානය කියලා කියන්නේ. විඥානාතීතිකෝ විඥානති උච්චති කිව්වේ ඒකයි. වෙන් කරලා දැනගන්නවා. දැන් අපි හිතමු පත්තරේක ප්‍රවෘත්ති රාශියක් තියෙද්දි මුල් පිටුව ගැන හිතමු. මුල් පිටුවේ ප්‍රවෘත්ති රාශියක් තියෙද්දි අපිට එක ප්‍රවෘත්තියෙන් ප්‍රවෘත්තියට අපි වෙන් වෙන්ව නෙමෙයිද කියවන්නේ? වෙන වෙනමද නැද්ද? මෙතන ඉන්නවද එක කෙනෙක් හරි පත්තරේ මුල් පිටුවේ තියෙච්ච ප්‍රවෘත්ති ටික ඔක්කොම එකපාර කියවපු? ඈ? එක ප්‍රවෘත්තියක් කියවන්න ඔබට ගියේ තත්පර 40ක් නම් ඒ තත්පර 40 තුල ඔබ එකවර ප්‍රවෘත්ති ඔක්කොම කියවද එකට? එකට කියවේ නැහැ. වෙන් වෙන් කරලා නේද කියවේ? එකක් කියවලා ඊළඟ එක කියවුවා. එතන බලන්න ඔබ එකක් වෙන් කරලා කියවද්දි අනිත් ඒවා ටිකට මොකද වුනේ? ඒව දැනගත්තද? ඒව දැනගත්තේ නැහැ. එකක් දැනගනිද්දී අනිත් ඒවා දැනගත්තේ නැහැ. ඊළඟ එක දැනගනිද්දී අර කලින් දැනගත්ත එක දැනගන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට S2 ඉස්සරහා ඔක්කොම ටික තියෙනවා. පත්‍රයේ ප්‍රවෘත්ති ටික ඔක්කොම S ඉස්සරහා තියෙනවා. හැබැයි ප්‍රවෘත්ති ටික ඔක්කොම S ඉස්සරහා තිබුණත් පින්වත්නි ඔක්කොම එකපාර දැනගත්තේ නැහැ. අන්න විඥානයේ වැඩ. විඥානයේ මැජික් කරුවේ. මොකද හේතුව? එයාට පුළුවන් අර පත්‍රයේ ප්‍රවෘත්ති ඔක්කොම ටික එකවර දැනගන්න නැතුව එකක් විතරක් දැනගනිදි අනිත් එක හංග ගන්න. මැජික් කරවගේ ස්වභාවය එක. මෙන්න මේ ස්වභාවයයි අපි ඇහෙන් කෝක දැනගත්තත් දැනගන්නා ස්වභාවය. කනෙන් මොන දේ දැනගත්තත් දැනගන්නා ස්වභාවය. ඉතින් ඔන්න ඔය ස්වභාවයෙන් අපි යමක් දැනගන්නා සෑම මොහොතකම ඔබ දන්නවද පංච උපාදානස්කන්ධය මෙතන සකස් වෙලා තියෙනවා කියලා. හැම මොහොතකම ඔබ යමක් දැනගත්තා නම් ඒ දැනගත් තැන පහම හට අර. කොහොමද පහම හට අරන් කියලා කියන්නේ? අද මෙතන මේ පපඩම ගැනනේ ඔය කතා කරේ. පපඩම එහෙන් දැනගන්නකොට දැනගන්න එකට අපි කියන පාලි වචනේ මොකද්ද? විඥාන. දැන් ඇහෙන් දැනගන්නේ චක්කු විඥානය. එතකොට ඇහෙන් පපඩම දැනගන්න වෙලාවේ ඒ විඥාණයට උපකාර කරලා තියෙන්නේ මොකද්ද? පපඩමේ පේන ස්වરૂපේ නේද? පපඩම තුල පේන ස්වરૂපයක් තිබුණ නැත්නම් පපඩම විඥාණයෙන් දැනගනේද? නැහැ. එහෙනම් විඥාණයෙන් පපඩම දැනගන්න වෙලාවේ රූපේ මොකද්ද? විඥාණයට පේන ස්වરૂපේ ඉදිරිපත් කරපු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපේ මොකද්ද? පපඩම. එතකොට පපඩම තමයි ඔබ විඥාණයෙන් දැනගත්තේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ විඥාණය හටගත් තැන මුල් වෙච්ච සතර මහා ධාතු තමයි රූප උපාදානස්කන්ධය. එහෙනම් ඔබ පපඩම විඥාණයෙන් දැන් දැනගන්නවා. පපඩම බත්පංගුවේ තියදී දකිනවා. දකිනකොට එතන විඥාණය හටගත්තද නැද්ද? හටගත්තා. ඔබ පපඩම දකින්න කලින් බත්පිඟානේ බෝංචි තමයි දැක්කේ. බෝංචි දැකලා ඊට පස්සේ පපඩම දැක්කා කියන්නේ. දැන් බෝංචි දැන ගැනීමෙදි හටගත්තු විඥාණය නිරුද්ධ වීමත් එක්කම නේද පපඩම දැන ගැනීමෙදි විඥාණය හටගත්තේ? එතකොට පින්වත්නි, විඥානේ මොහොතින් මොහත වෙනස් වෙන එකක්ද නැද්ද? වෙනස් වෙන එක. ඔන්නෝ සකස් වෙන ස්වභාවයටයි විඥානේ කියන්නේ. එහෙම මිසක් මේ ජීවයක් ඇවිල්ලා ඇඟේ බැහැ ගන්නවා, මේ බැස ගන්නවා එහෙම එකක් නෙමෙයි. සකස් වෙන ස්වરૂපයක් තියෙනවා. අන්නේ සකස් වෙන ස්වභාවය තමයි මේ විඥානය කියලා කියන්නේ. දැන් එතකොට හැම තිස්සෙම විඥාණයෙන් දැනගත්තේ එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක ගඳසොඳක්, එක්ක රසක්, එක්ක පහසක්, එක්ක අරමුණක්. එයින් එහා දෙයක් විඥාණයෙන් දැනගෙන තියෙනවද අපි කවුරුව? ඈ? ඔගොල්ලෝ මෙතන කාට හරි කියතයිද ස්වාමීන් වහන්සේ මම විඥාණයෙන් රූපයි, ශබ්දයි, ගඳසොඳයි, රසයි, පහසයි, අරමුණ. ওই ටික හැර අන්න අසවල දේ දැනගත්ත විඥාණය. එහෙමකක් දැනගෙන තියෙනවද? නැහැ. එහෙනම් විඥානයක් හැමතිස්සෙම සකස් වෙන්නේ එක්ක රූපයක් දැනගන්න, එක්ක ශබ්දයක් දැනගන්න, එක්ක ගඳ සුවඳක් දැනගන්න, එක්ක රසයක් දැනගන්න, එක්ක පහසක් දැනගන්න, එක්ක අරමුණක් දැනගන්න. දැන් ඔබ කියන්න ඔය රූපේ, ශබ්දේ, ගඳ සුවඳ, රස, පහස, අරමුණු කියන ඔක්කොම මොන වගේ ස්වરૂපද? සතර මහා ධාතුන්ගේ හටගත්තු රූපවල තියෙන ස්වરૂප නේද? එතකොට පින්වත්නි විඥාණයෙන් දැනගෙන තියෙන බලාගෙන ගියාම මොකක්ද? සතර මහා ධාතුන්ගේ හටගත්තු රූපයක ස්වરૂප විඥාණයෙන් දැනගෙන තියෙන්නේ. එහෙනම් කවදාක්වත් විඥානයක් හටගනීද රූපයකින් තොරව? රූපයකින් තොරව විඥාණය හටගැනීම නැහැ. එක භාගිතුන් ආසේ වදාළා විඥානය හටගත්තු හටගන්නේ රූපයක් එක්කමයි. ඇයි ඉතින් රූපෙන්තරව කොයින්ද විඥානය හටගන්න දෙයක්? එතකොට පින්වත්නි රූපයක් ඇහෙන් හරි කනෙන් හරි නහයෙන් හරි දිවෙන් හරි කයෙන් හරි මනසෙන් හරි ඔන්න දැනගන්නවා කවුද? විඥානය. දැන් එතනදී විඥානේ හටගත්තු මොහොතේ පපඩම දකිනකොටම විඥානේ හටගත්තනම් එතන රූප උපාදානස්කන්ධෙත් විඥාන උපාදානස්කන්ධෙත් එක හටගෙනද නැද්ද? රූපේ හටගත්තා කියලා කියයි. රූප උපාදාන ස්කන්ධයක් සකස් වුණා කියලා කියන්නේ අර විඥාණයෙන් දැනගන්නා දෙයමයි. ඔය රූපේ කියන එක පින්වත්නි ස්වરૂපයක් කියලා මතක තියාගන්න. හැමතිස්සෙම රූපේ දැනගන්නේ ස්වરૂපයක් විතරයි. රූපේ ලැබෙන්නේ නැහැ විඥාණයට. රූපේ පටිගං රූප සංඥාච. මේ රූපේ හැමතිස්සෙම සංඥාවක් විතරයි. අපි ඒක මෙහෙම තේරු හිතමු. පෑනක් තිබ්බොත් කන්නඩියක් ඉස්සරහා, ඔය පෑන කන්නඩිය ඉස්සරහා තියෙන තාක්කල් කන්නඩියට පෑනේ ඡායාව ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඔය ඡායාව කන්නඩියට ලැබෙන්නේ දෙවිධයකින් එක විදිහකට. මොකද්ද දෙවිධය? එක්ක කන්නඩිය ඉස්සරහට පෑන ගේන්න ඕනේ, එක්ක පෑන ඉස්සරහට කන්නඩිය ගේන්න ඕනේ. ඔය දෙකින් එකක් කළොත් පෑනේ ඡායාව කන්නඩියට ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඒ ඡායාව කන්නඩියට අයිතිද? නැහැ. ඒ ඡායාව පෑනට අයිතිද? ඒ ඡායාව බලන කෙනාට අයිතිද? ඒ ඡායාව කාටද අයිති? ඒ ඡායාවට අයිති කරවේ නැහැ. හේතුවක් සකස් වුණාද ඒ නිසා හටගත්තා. හේතුව නැති වෙච්ච ගම ඡායාව නැති වෙනවා. මොකද හේතුව? පෑන කන්නඩියේ ඉදිරිපිට තිබීමමයි ඡායාව හටගන්න හේතුව. එතකොට ඒ ඡායාව කන්නඩිය ළඟින් බැහැර වෙච්ච ගමන් තවදුරටත් කන්නඩියේ පතිත වෙන්නේ පෑනේ ඡායාව නෙමෙයි, දැන් වෙනත් ඡායාවක්. මෙන්න මේ වගේ පින්වත්නි, ඒ ඡායාව කියලා කියන දේ පෑනමද පෑනෙන් බාහිර දෙයක්ද? පෑනම නෙමෙයිනේ. හැබැයි පෑනෙන් බාහිර දෙයක්ද? බාහිර දෙයක් නෙමෙයි. පෑනෙම ඡායාව. එහෙනම් පෑනේ පිළිඹු වෙලා තියෙන ඡායාව පෑනක්ම තමයි. හැබැයි ඡායා මාත්‍ර පෑන. මේ ඡායාව ඡායා මාත්‍ර පෑන. අන්න ඒ වගේ පින්වත් මේ විඥාණයට හසුවන රූපය හැමතිස්සෙම මතක තියාගන්න, රූපයම නෙමෙයි, හැබැයි රූපෙන් බාහිර දෙයක් නෙමෙයි. විඥාණයට හැමතිස්සෙම හසුවන්නේ රූපයේ ස්වરૂපමය රූපය. ඔක අපිට නාම මාත්‍ර රූපයක් කියතැයි, ඡායා මාත්‍ර රූපයක් ආදී ඕන විදිහකින් ඒ කතා කරතැයි. මේ කියන්නේ සංඥා මාත්‍ර රූපයක්. ඒකයි ජටා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ පටිගන් රූප සංඥාච කියලා. රූප සංඥාව. එහෙනම් අපි උපන්න දා ඉඳන් අද වෙනකන් විඥාණයෙන් රූප දැනගත්තනේ. නිකන් හිතමු, ඔය දැනගත්තු හැම රූපයක්ම ඡායා මාත්‍ර විදිහට දැනගත්තු රූප නෙමෙයිද? කන්නඩිය ඉස්සරහට පෑනගෙන આવොත් ඔන්න හරි. එක්ක පෑන ඉස්සරහට කන්නඩියගෙන આવොත් ඔන්න හරි. ඒ වගේ මේ ලෝකේ කොච්චර රූප තිබුණත් ඒ සියලුම රූප විඥාණයෙන් දැනගන්න නම් අනිවාර්යයෙන්ම රූපේ දැනගන්නේ ඇහෙන්නේ. ඒ නිසා ඇස රූපේ ඉදිරිපිට තියෙන්න ඕනේ. එක්ක රූපය ඇහැ ඉදිරිපිට තියෙන්න ඕනේ. රූපේ ගෙනිච්චොත් ඇහැ ඉස්සරහට විඥාණය හටගන්න හේතුවක්. එක්ක ඇහැ ගෙනිච්චොත් රූපේ ඉස්සරහට විඥාණය හටගන්න හේතුව. හරියට පෑන ගෙනිච්චොත් කන්නඩිය ඉස්සරහට ඡායාව හටගන්න හේතුව, කන්නඩිය ගෙනච්චොත් පෑන ඉස්සරහට ඡායාව හටගන්න හේතුවක් වගේ. හැබැයි මෙතන වැඩේ තියෙන්නේ කන්නඩිය ඉස්සරහට නම් පෑනක් ගෙනච්චොත් අනිවාර්යයෙන්ම පෑන ඡායාව ආලෝකයේ සහිත නම් පතිත වෙනවමයි. නමුත් ඇහැ ඉස්සරහට රූපයක් පැමිණිච්ච පමණින්ම දැනගන්නේ නෑ ඒකයි විඥාණයෙන් දැනගන්නේ යමක්නේ පත්තරේ ප්‍රවෘත්ති ටික ඔක්කොම ඇහැ ඉස්සරහට ගෙනාවා කියලා ඔක්කොම එකපාර දැනගත්තද නෑ ඇහැ ප්‍රවෘත්ති ටික ඉස්සරහට ගෙනාවා කියලා තිබුණ පමණින් දැනගත්තද නෑ දොර මෙතෙන්දී හරිම සියුම් විදිහට රූපතරිනුත් රූපයක් විඥාණයෙන් දැනගන්නේ එහෙනම් ඒ දැනගන්නා දේ ඡායා මාත්‍රද නැද්ද ඡායා මාත්‍රයි ඔගොල්ලෝ මේක මේ දේශනයක් ඇටියට අහගෙනම නිකන් ඉන්න එපා විමසන්න මනසින් මේක විදර්ශනාවක් කරගෙන විමසන්න ඔබ හොඳට උපන්න දා ඉඳන් අද වෙනකන් විඥානෙ දැනගත්තු කිසිදු රූපයක් තියෙනවද අපි සතුව ඒ සියලුම දැනගන්නා විඥානමය වූ රූප විඥාණයෙන් දැනගත්තා වූ සියලු රූප සියල්ලම ඒ විඥාණය නිරුද්ධ වෙනවත් එක්කම නිරුද්ධ වුණාද නැද්ද නිරුද්ධ වුණා ඒක මෙහෙම කියමු දැන් මේ වටාපත පේනවද දැන් ඔබ වටාපත දැනගන්නවා ඇසෙන් ඇසේ විඥාණය දැන් මේ විඥාණය නිරුද්ධ වුණාද නැද්ද විඥානය නිරුද්ධ වුණා. එතකොට ඒ විඥාණයෙන් දැනගත්තු රූපයට මොකද උනේ? ඒ රූප ඡායාවට. එහෙම කිව්වොත් තේරෙන්නේ. ඒ රූප ඡායාවත් එහෙමම නිරුද්ධ වුණාද නැද්ද? නිරුද්ධ වුණා. ඒ රූපෙවත් ඒ විඥාණෙවත් දැන් ආයි ගන්න පුළුවන්ද? නැවත ගන්න බැහැ. අපි නැවත ගන්න කියලා ආයෙත් මේක අරගෙන බලමු. ඒ බලනකොට මොකද වෙන්නේ ආයතරය විඥාණයෙන් දැනගන්න. ඒ මීට පෙර හටගත්තා වූ විඥාණයෙමද නැවත හටගන්නේ? නැහැ. එහෙනම් පින්වත්නි හැම මොහොතෙම විඥාණයක් හටගත් තැන එතන පංච පාදානස්කන්ධයම තියෙන බව දකින්න. විඥාණයක් හටගත් තැන විඥාණයට හේතු වෙච්ච රූපයමයි රූප පාදානස්කන්ධය කියලා දකින්න. මේක මේ කය කියලා ගැනීමක් අපි අතර කතාවක් තියෙනවා. ඒ කය හැටියට ගැනීම තුළ කවදාක්වත් ඔබට මේ පංච පාදානස්කන්ධේ ආත්ම දෘෂ්ටිය මිදෙන්න බැරි වෙවි. ඒකට හේතුවක් තියෙනවා. කය දැනගත්තත් දැනගන්නේ විඥානේ හටගත්තොත් විතරයි. ඒ කය කියන්නේ තමායි සලකන රූපයක්. කයින් බාහිර දෙත් තමාගෙන් බාහිර වූ රූප ඔක්කොම රූප කොයි රූපෙත් විඥානය හටගත්තොත් තමයි සසරෙදි අපි දැනගත්තේ. අපි මෙහෙම කියමු දැන් මම මෙතන ඉන්න අපේ දේශනාවේ දායකත්වයේ එක්ක සම්බන්ධ වෙන බණ්ඩාර මහත්තයාට කියනවා මෙහෙම කරලා ඇඟිල්ලේ නියපොත්ත මට පෙන්නගෙන මෙහෙම අත පෙන්නගෙන ඉන්න ඔබතුමා මට හොඳට දැන් ඔන්න එතුමා මට එතුමාගේ අත පෙන්නනවා මමත් මේ අත මගේ ඇස් ඉස්සරහම තියාගන්න දැන් මට පුළුවනි මගේ අත දිහා බලන්න එතකොට මම බණ්ඩාර මහත්තයාගේ අත දැනගන්නවද දැනගන්නේ නැහැ මට පුළුවන් බණ්ඩාර මහත්තයාගේ අත දැන බලන්න එතකොට මම දැනගන්නේ බණ්ඩාර මහත්තයාගේ අතද නැද්ද මම විඥාණයෙන් දැනගන්නේ දැන් බණ්ඩාර මහත්තයාගේ අත එතකොට මම බණ්ඩාර මහත්තයාගේ අත දැනගන්න වෙලාවේ මගේ ඇස් දෙක ඉස්සරහා තිබුණත් මගේ අත දැනගන්නවද නැහැ එහෙනම් පින්වත්නි මේ කය ගැන වුණත් අපිට විඥානේ හට නොගත්තා නම් අරමුණක් දැනගන්නේ කය ගැනවත් නැහැ අරමුණක් එන්නේ මේ තමායි සලකන කය ගැනවත් තමායි සලකන කය ගැනත් අරමුණක් එනවනම් එන්නේ විඥානේ හටගත්තු විතරමයි එහෙනම් මෙතනදී මේ සසරේ අපි විඥාණයෙන් දැනගන්නා දේ ගැන රූපයක් හැටියටම ඒ විඥාණයෙන් දැනගන්නා දේ තේරුම් ගන්න නම් මතක තියාගන්න ඒ රූප තමායි සලකන විදියට තමාගේ බාහිරයයි සලකන විදියට දෙවිදිහටම තියෙනවද නැද්ද තියෙනවා ඔය දෙකම රූප එතකොට රූප පාදානස්කන්ධය කියලා කියන්නේ තමන්ගේ කය කියලා හිතපු ගමන් එතනදි වැරදීමක් වෙලාද නැද්ද? වැරදීමක් වෙනවා. කය කියලා කියන්නේ රූප පාදානස්කන්ධයට අයිති දෙයක් කියලා කියනවා නම් හරිද වැරදිද?
හරි.
කය කියන්නේ රූප පාදානස්කන්ධයට අයිති දෙයක්. තමායි සලකන කයෙන් බාහිර සතර මහා ධාතු රූප පාදානස්කන්ධයට අයිති දේවල්. හැබැයි ඒ කියන්නේ පැත්තට හිතුවොත් එහෙම කය තමයි රූප පාදානස්කන්ධය. එතකොට මොකද වෙන්නේ? ඒ ආත්ම දෘෂ්ටියකටයි බහැලා තියෙන්නේ. මේක තේරුණාද නැද්ද? මට ඒක විතරක් කියන්න. තේරුණා කියනයි පොඩ්ඩක් අත උස්සන් බලන්න. තේරුණේම නැහැ කියනයි අත උස්සන් බලන්න. ටිකක් තේරුණා කියනයි අත උස්සන් බලන්න. ඊට පස්සේ මට අහන්න වෙන ප්‍රශ්නේ තමයි එකක්වත් නැති අය අත උස්සන් කියලා. ඒකකටවත් අත උස්සපන්න නැති අය හිටියන්නේ. ඉතින් ඒ අය ගැන අනුකම්පා කරලා ඒගොල්ලන්ටත් අත උස්සන්න දෙන්න ඕනේ හින්දා අපිට අහන්න යනවා ඊළඟට එකකටවත් නැති අය අත උස්සන්න කියලා. මේ පින්වත්නි, ඔය පංච උපාදානස්කන්ධ දැන් රූපේ කය කියලා කියපු ගමන් ඊට පස්සේ තමයි ඔය පංචස්කන්ධ කියන්නේ මේ කය කියලා. හරි, ඒක සමහර අය ඉන්න හොඳට අපි ධර්මයේ දන්නවා කියලා වචන ටික පාවිච්චි කරනවා. පංචස්කන්ධි, පංචපාදනස්කන්ධි කියලා මේකෙන මේ පංචස්කන්ධයක් ලැබෙලා බලන්න විදිහ දුක. අර වචන ටික කියනවා. ඔය මාගන්ධිය සූත්‍රයේදී අපිට භාග්‍යතුන් වහන්සේ වදාලා ආරෝග්‍ය පරමාලාභා කියන මේ වචන ටික කතා කළාට ඕකේ අර්ථේ වරදෝ ගන්න බැරිද? වරදෝ ගන්නවා ඒක අනාගතයේදී. මේක පෘථජන භාෂාවක් වෙනවා. ඒක ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ සමහර විටනක මේ කයේ නිරෝගීකම කියලා. නෑ, භාග්‍යතුන් වහන්සේලා මේ වචන ටික වදාළේ ඊගෙන නෙමෙයි. කාමයන්ගෙන් ආතුර වෙලා මුසපත් වෙලා කුෂ්ඨයක් කහ කහ ඉන්න කෙනෙක් වගේ, කුෂ්ඨෙන් සැප විඳිනවා වගේ, කුෂ්ඨය නැමැති කාමයෙන් රෝගීව සිටීමමයි මෙතන රෝගීකම කිව්වේ. ඒ කුෂ්ඨ හොඳ වෙලා අහන එකට නැවත කැමැත්තක් ඇති නොවි සැප විඳින එකටයි කිව්වා ඒ නිරෝගීකම පරම ලාභය කියලා කිව්වේ. ඊට බලන්න පාලි වචන ටික එකයි අර්ථේ වෙනස් වෙලා වෙන අර්ථකින් අරගෙන. ඕකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් වදාළා. මොකද උපමාව? ලස්සන ඇඳුමක් ගැන ආරංචියක් ලැබෙනවා කාට හරි. අසවල් ඇඳුම හරි පිවිතුරුයි, නිල්මරයි, පුදුම සුන්දර ඇඳුමක් කියලා. ඊට පස්සේ මේක ඇහෙනවා උපතින්ම ඇස්සන්ද කෙනෙකුට. මේ උපතින්ම ඇස්සන්ද කෙනා මොකද කරන්නේ? අනේ මටත් ඒ වගේ ඒ කියන ඇඳුම ඕනේ කියලා දැන් ඇඳුම හොය හොයා යනවා. කවදාකවත් පාට දෙකලත් නැති, කිසි දෙයක් දැකලත් නැති උපතින්ම අන්දයා මේ ඇඳුම හොය හොය ගිහිල්ලා අන්තිමට ඇඳුමක් හොයාගන්න කෙනෙක් ඇවිල්ලා දෙනවා. ආ, හොයන ඇඳුම වෙන්න. හැබැයි දීලා තියෙන්නේ දැලි ගෑවිච්ච, වැරහැලි වෙච්ච කිලුටු ඇඳුමක්. දැන් මේ කිලුටු ඇඳුම අරගෙන අන්දයා කල්පනා කළා, ආ මං හොයපු එක හම්බුණා කියලා. දැන් ඒ ඇඳුම ඇඟේ දාගෙන කිය කියා යනවලු, මේ බලාපල නුඹලා ඔය කියන ලස්සන පිවිතුරු සුන්දර නිර්මල ඇඳුම මටත් තියෙනවා කියලා පෙන්න යනවා. එතකොට එයා අර වචන ටිකමයි, ඇස් පේන කෙනත් අර වචන ටික කියනවා, ඇස් අන්ධ කෙනත් මේ වචන ටික කියනවා. හැබැයි ඇස් අන්ධ කෙනා කියන්නේ නියම ඇඳුම නෙමෙයි, වෙන ඇඳුමක් ඇඟලාගෙනද නැද්ද? වෙනත් ඇඳුමක් ඇඟලාගෙන තමයි ඒ වචන ටිකම කියන්නේ. නිර්මලයි, පිවිතුරුයි, සුන්දරයි කියන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළා ආරෝග්‍ය පරමාලාභා කියන වචන ටික කයේ නිරෝගීකම කියන ඇඳුමයි. ඒ කියන්නේ අවබෝධයේ ඇඳුම. කයේ නිරෝගීකම කියන්නේ වැරහැලේ ඇඳුම. කෙලෙස්සින්ගෙන් නිරෝගී වුණා කියන එක, කෙලස් රෝගෙන් නිරෝගී වුණා කියන එක නිර්මල ඇඳුම. දැන් මේ ඇඳුම් දෙකෙන් කෝක රැඳගන්න? අන්ධය ටික අර කයේ නිරෝගීකම කියලා හිතන ඇඳුම ඇඳගෙන කේ කියා යනවා ආරෝග්‍ය පරමාලාභා. දැන් ඕකෙත් ආරෝග්‍ය නෙමෙයි ආරෝග්‍යා පරමාලාභා කියලානේ. හැමතැනම පාවිච්චි කරන්නේ. ඒ වචන ටිකත් වරද්දගෙන. ඒක මට පෙන්නලා දුන්නේ මේ මෙතුමා සුනිල් විජේසිංහ මෙතුමා මහත්මයා. ඉතින් මොකද හේතුව මම මේ පොයි දවසේ වැඩසටහනෙදිත් ඕකම කිව්වා. හේතුව අපි අර හැමතැනම කතා කරලා ඒක හිමම ආරෝග්‍ය පරමලාභා කියන්නේ යනවා. නමුත් බුද්ධ දේශනාවේ කොහෙවත් නෑ ආරෝග්‍ය පරමලාභා කියලා. තියෙන්නේ කොහොමද ආරෝග්‍ය පරමලාභා? ඒ වචනේත් වරද්දගෙන අර්ථෙත් වරද්දගෙන ඔක්කොම වරද්දගෙන අපි මේක අරගෙන යන්නේ අන්ධය ටිකක් නිසාද නැද්ද? අපි අන්ධය ටිකක් වචන ටික කියවනවා. හැබැයි ඇඟට දාගෙන ඉන්නේ වැරහැලියදුමක්. මේ පංචපාදානස්කන්ධය කියන වචනේත් ඒ වගේ. අන්ධය ටික පංචපාදානස්කන්ධය කෙරෙහි අවබෝධයක් කියලා කය පංචස්කන්ධය තමයි කය කියලා වැරහැලියදුමක් දාගෙන මාත් ඇඳුමක් ඇඳා කියගෙන මෙන්න පංචපාදානස්කන්ධ කියලා වචන ටික කියව කියව යනවා. ධම්මපදයේ ගාථා ධම්මපදයේ ඇතුළත් වෙලා තියෙන ගාථාව දේශනා කළේ කොසල් රජතුමාගේ සිද්ධියක් මුල් වෙලා. එතනදී කොසල් රජතුමා මේ අර කාලා හොඳටම මහත් වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තෙන්දී අර නිරෝගීකමක් හදුවානේ. එතනදී අර්ථින් මෙතන මාගන්ධී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට මේ දේශනාවේ බුදුවරු දේශනා කරන්න අර්ථය අරකයි කියලා පෙන්වනවානේ. එතකොට අපිට ඒ ගාථාවේ පරම අර්ථය කෙලෙසුන්ගෙන් නිදහස් වීමමයි කියලා ගන්න තියෙන්නේ. දැන් ඔබට මා මේ කියා දුන්න කරුණ තේරෙනවද? විඥාන හැම මොහොතකම හට ගන්නවද නැද්ද? විඥාන කියන්නේ හැම මොහොතෙම යමක් දැනගන්න එක. දැන් පපඩම ඇහෙන් දැනගත්තා, හරස් ගාන සද්ද කනෙන් දැනගත්තා, ඒ ආදී හැමතැනීම පපඩම දැනගත්තා. ඒ දැනගන්න තැන රූපේ උනේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු පපඩම. එතකොට පපඩම මුල් කරලා විඥාන උපාදානස්කන්ධය හටගනිද්දී ඒ විඥාන උපාදානස්කන්ධයට රූප උපාදානස්කන්ධ උනේ මොකද්ද? ඒ දැනගත්තා වූ පපඩම නම් වූ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයමයි. මෙන්න මේ සකස්විල්ල තමයි පින්වත්නි මූලිකව දැනගත්තේ. ඊට පස්සේ ඔබට දැන් තියෙනවා තව දැනගන්න දෙයක්. මේ ලෝකේ හැම සකස් වෙන දෙයක්ම මීට පෙර තිබුණු දෙයකින්ම සකස් වෙන දෙයක්. නොතිබුණු දෙයකින් සකස් වෙන එක නෙමෙයි. ඒක තේරුම් ගන්න මම උපමාවක් කියන්නම්. ගෙයක් කියලා දෙයක් සකස් වෙලා දැන් මෙතන මේ ධර්මශාලාවක් කියලා දෙයක් සකස් වෙලා තියෙනවා. මේක අලුතෙන්ම සකස් වෙච්ච එකක්නේ ධර්මශාලාව කියලා. වෙනම සකස් වුණ එකක්ද නැද්ද? වෙනමම නිර්මාණය වෙච්ච එකක් මේ ධර්මශාලා. ඒතර මේ සඳහා සකස් වෙන්න හේතු වෙච්ච දේවල් මීට පෙර තිබුණු ඒවාද නැති ඒවාද? තිබුණු ඒවා. ගල්, වැලි, සිමෙන්ති ආදී දේවල් මීට පෙර තිබුණු දෙයක්ද නැද්ද? තිබුණු දෙයක් ආශ්‍රය කරගෙන අලුත් දෙයක් සකස් වුණා. හැබැයි අලුත් දෙයක් ඇටිට මේක සකස් වුණාට මෙතන තියෙන්නේ අර ටිකමම නෙමෙයිද? ඒ ටිකමයි. නමුත් දැන් ධර්මශාලාව කියලා දෙයක්ත් තියෙනවා. හැබැයි බලන් ගියා මෙතන තියෙන අර මීට පෙර සකස් වෙලා තියෙච්ච ගල්, වැලි, සිමෙන්ති ඒව ටිකම තමයි. අන්න ඒ වගේ ස්පර්ශය කියලා එකක් තියෙනවා. මේ ධර්මශාලාව වගේ ස්පර්ශය කියලා අපි දෙයකට කියනවා. නමුත් මේ ස්පර්ශය කියන දේ මීට පෙර සකස් වෙච්ච දේවල් වල එකතුවක් විතරයි. ඒ එකතුවට කියපො නම. ගල්, වැලි, සිමෙන්ති ආදී මීට පෙර සකස් වෙච්ච දේවල් ටිකේ එකතුවෙන් සකස් වුණා ධර්මශාලාව කියලා දෙයක්. අන්න ඒ වගේ ඇස රූපය ඇසේ විඥාන. දැන් ওই තුනනේ අර පපඩම දැනගත්ත සකස් වෙන ඇහි රූපේ විඥානේ. ඔය තුනේ එකතුවෙන් සකස් වෙච්ච දේ එකතුවට කියපු නම මොකද්ද? ස්පර්ශය. පස්ස හරියට අර ගල්වැලි සිමෙන්ති ටික එකතුවෙන් හැදිච්ච ධර්මශාලාව වගේ. දැන් ධර්මශාලාව සකස් වුණාට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන? බණ කියනවා, සිල් ගන්නවා, ගොඩාක් දේවල් වෙනවා. ගල්වැලි සිමෙන්ති ටික තිබුණම ඕක කෙරෙයිද? කෙරෙන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි, ඇහැයි රූපේ විඥානේ තැන් තැන් වල, කියන්නේ ඇහැයි ඇහැ ඇසින් රූපේ විඥානේ දැන නොගන්න තාක්කල් ඔය තුන එකට එකතු වෙයිද? නැහැ. එකතු නොවන තාක්කල් වේදනාව කටගන්නේ, සංඥාව කටගන්නේ, චේතනා හටගන්නේ. අර තුන එකට එකතු වුණොත් තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. බලන්න, දැන් ගල්වැලි සිමෙන්ති ටික තිබුණා කියලා අපි ඒක අසරින් කරලා භවනා කරා, මේ බණ කිව්වද නෑ. මේ ගොඩනැගිල්ලේ තියෙන ගල් ටිකත් ඔය තියෙනා නම් කොහේ හරි, එතනම වැලි ටිකක් තියෙනා නම්, එතනම සිමෙන්ති ටිකක් තියෙනා නම් අපි මේ විදිහේ දේශනයක් පවත්වයිද එතන? ඒකේ නෑ. දැන් සකස් වෙච්ච එකක් තියෙනවා. සකස් වෙච්ච එක නිසා තමයි දැන් අපි මෙතන දේශනයක් පවත්වන්නේ. අන්නේ වගේ ඇහැයි රූපයයි විඥානයයි තුන එකට එකතු වෙලා සකස් වුණා. එකට එකතු වෙලා ඒ නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා සංඥාවක් ඇති වෙනවා. ඒ නිසා සංකාරයක් හටගන්නවා. පපඩම තිබුණට බෝංචි එක දිහා බලන් ඉද්දි පපඩම මුලලා වේදනාවක් ඇයිද? නෑ. බෝංචි දිහා බලද්දි පපඩම මුහුණලා සංඥායිද? නෑ. බෝංචි දිහා බලන් ඉඳි පපඩම මුහුණලා සංකාර පහළ වේද? මේ කියන්නේ ඇසෝස්සේ නෑ. එතකොට පපඩම නම් වූ රූපේ ඇසින් දැනගත්ත ඇසේ විඥානය නිසා, ඒ නිසයි මෙතනදී පපඩම මුල් කරගත්තු සැප වේදනා ඇති වෙන්නේ. පපඩම මුල් කරගත්තු සංඥා හඳුනාගෙන ඇති වුණේ. පපඩම මුල් කරගත්තු චේතනා සංකාර හටගත්තා. හරි, ධර්මශාලාවේ උපමාවත් එක්ක ඔබ චුට්ටක් මේක හිතන්න. එතකොට පින්වත්නි, ඒ විදිහට විඥානය හටගත්තන වේදනා සංඥා සංකාර හට ගන්නවාමයි. ඇයි හේතුව? මොකද හේතුව? විඥානයක් හටගත්තු තැන කරුණු තුනක් එකට එකතු වෙලානේ. අනිවාර්යයෙන්ම විඥානයක් හටගත්තු තැන තුනක් තියෙනවම. දැන් ඔය සුද්ධ හදාගත්තු පොස් අදහසක් තියෙනවනේ වැලන්ටයින් කියලා. පහුගිය දවස්වල වැලන්ටයින් එකට හරි වැඩේ වුණේ. මොකද? ඈ? පොයි දවසේම ඒක යෙදුණා. හැබැයි ඒක පිරිසකට මෙහෙම දෙයක් වුණා. දැන් අර අම්මගේ තාත්තගේ කැමැත්ත ලැබෙන්නේ නැත්නම් ඇතැම් පෙම්වතුන් පෙම්වතියන් මොකද කරන්නේ? සමහර ලාවට සියදිවි නැස ගන්නවා. අපි ඊළඟ ජීවිතේවත් එකට එකතු වෙමු අනේ කියලා එකට මැරෙනවා. සමහර අය මොකද කරන්නේ? පැනලා යනවා. අකීකරු. එහෙම අකීකරුව පැනලා යන අය ගොඩක් වෙලාවට පැනලා ගිහින් තියෙන්නේ මොන කාලය තුලදීද? දහවල් කාලේද රාත්‍රී කාලේද? ඈ? ඉරේලියෙන්ද හඳේලියෙන්ද? ඈ? දෙකෙන්ම අපි නම් අහලා තියෙන හඳ පාන යනවා කියලා. නේද? දැන් එතකොට හඳ පාන කියලා කිව්ව ඒ වචනේ දාගත්ත එතකොට රෑ හඳ පානලා තියෙද යනවා කියන කෙනෙක්. දැන් මේ පාර වැලන්ටයින් එකේදී හොඳ හඳපානක් තිබුණද නැද්ද? තිබුණා. හරි, දැන් අපි හිතමුකෝ ඔන්න හඳපානෙ ගියා. මේ දෙන්න ගිහිල්ලා කොහේ හරි දැන් පැනලා ගියාම ඉතින් කොහේ හරි පැලක් කටවගෙන ඉන්න වෙන්නේ. සමහරවිට හොඳට සැපට හිටිය අයත් ගිහිල්ලා බොහොම දුකසේ දැන් පැලක් හදාගෙන ඉන්නවා තමන්ගේ කියලා. මාස කීපයක් ගෙවුණා. අවුරුද්දක් එකමාරක් යනකොට මෙන්න ගෙදර දෙක තුන වෙනවා. ඒ මොකද? මොකද වෙන්නේ? දෙක තුන වුණා. ඒ කියන්නේ අලුතෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා. දැන් මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනාට අපි කියනවා දරුවා කියලා. දරුවා නිසා ගෙදර මෙතෙක් කල් හිටිය දෙන්න දැන් 3 දෙනෙක් වෙලා. ඔබ කියන්න හිතලා මේ දරුවා කවුරු නිසාද? අර දෙන්න නිසා. ඒ දෙන්න නිසා උපන්න දරුවාට ඒ දෙන්න කරලා තියෙන්නේ එක වගේ උපකාරයක්ද? ඒ දෙන්න කරලා තියෙන්නේ එකම උපකාරයක්ද අර දරුවට? නෑ. අම්මා උපකාර කරා අභ්‍යන්තර ක්‍රියාකාරීත්වකින්. තාත්තා උපකාර කරා බාහිර සම්බන්ධකින්. තාත්තා බාහිරින් උදව් කළා, අම්මා අභ්‍යන්තරයෙන් උදව් කළා. අන්නේ සම්බන්ධයෙන් ඒ දෙන්න නිසා දරුවා බිහි වුණා. මෙන්න මේ වගේම පින්වත්නි ඔබට මේ විඥානයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න පුළුවන්. විඥානේ තමයි දරුවා. හඳ පාන ගිය දෙන්නගේ දරුවා කවුද? විඥානේ. කවුද එතකොට මේ දරුවාගේ අම්මයි තාත්තා? දැන් දරුවා අම්මා තාත්තා නිසා විඥානේ කවුරු නිසාද? ද්වයම් පටිච්ච දෙකක් නිසා. මොකද්ද විඥානට හේතු වෙච්ච දෙක? ඇසේ විඥානේ නම් දරුවා. එතන දරුවාගේ අම්මයි තාත්තයි වෙන්නේ කවුද? ඇහැයි රූපයයි. බලන්න හිතලා ඇහැයි රූපයයි කියන දෙක මේ විඥානේ නැමැති දරුවට උපකාර කරලා තියෙන්නේ. හරියට දරුවෙකුට අම්මයි තාත්තයි උපකාරය කරන්නේ නැහැ. මොකද ඇහැ අම්මා රූපේ තාත්තා. බාහිරින් තාත්තගේ උපකාරය නොලැබෙන්නට එතන දරුවෙක් නැත. බාහිර උපකාරය ලැබෙන්න අභ්‍යන්තර අම්මගේ උපකාරය නැත්තම් ඒ දරුවේ නැත. අන්න ඒ වගේ විඥානය කියන දරුවට ඇහැ අභ්‍යන්තරයෙන් උදව්ව දෙනවා. මොකද විඥානේ තමා තුළනේ හටගන්නේ. ඇසත් තමා තුළ. එතකොට තමා තුළ ඉන්න, තමා තුළ සකස් වෙන ඇස අභ්‍යන්තරයෙන්ම විඥාන නැමැති දරුවා සකස් කරනවා. විඥාන නැමැති දරුවා බිහි වෙනවා ඇස නිසා. බාහිරින් උදව් කළේ කවුද? තාත්තා. තාත්තා කවුද? රූපේ. එතකොට තාත්තා නැමැති රූපය ඇහැ නැමැති අම්මත් එක්ක එකතු වෙලා ඒ දෙන්න නිසා ද්වයම් පටිච්ච විඥාන. ඔන්න දරුවා බිහි වුණා. දැන් ඉතින් මේ හඳපානේ පැනලා ගිහිල්ලා හදාගත්තු පැල්කොටේ කී දෙනෙක් ඉන්නවද?
3 දෙනෙක්.
3 දෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ තින්නම් සංගති පස්සෝ 3ක් එකතු වෙලානේ. දැන් ඉතින් කෙලින්ම පවුලක් නේද? ඒ වගේ ඇහැයි රූපෙයි දරුවා නැමැති විඥානය හටගත්තු ගමන් පස්ස ස්පර්ශය හට අරන් තියෙනවා. ඔය ස්පර්ශයට දැන් හඳපාන කතාව ඉවරයි. ඒක පැත්තකින් තියන්න. දැන් යන්නේ ස්පර්ශයේ කතාව. මේ පවුල තුල කතාව. තුනේ එකතුව ගැන කතාව. ඔය තුනේ එකතුව ගැන ස්පර්ශයට බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් අදාලා හැම ගහපු ගව දෙනක් කියලා. එහෙම කියෙවේ පුදුම අර්ථයක් ඇතුවයි පින්වත්නි. ගව දෙනක් හැම ගැහුවට පස්සේ කිසිම බේරිල්ලක් තියනවද? දැන් තුවාලෙක විවෘත නම් මැස්සන්ගෙන් සත්තුන්ගෙන් කිසි බේරිල්ලක් තියෙද? නැහැ. ඒ වගේ පුංචි තුවාලෙත් මැස්සන්ගෙන් බේර ගන්න අමාරුවෙන් තියාගන්නව නම් තුවාලේ විවෘතව තියෙන තාක්කල් සෑහෙන වෙහෙසක් දරන්න ඕන නම් හිතන්න මුළු ඇඟම හැම ගැහුවොත් කොහොමද තියෙවිද? ඉතින් ගව දෙනක් සම්පූර්ණයෙන්ම හැම ගහලා එලිමහනේ හිටියත් මැස්සෝ ඇවිල්ලා එල්ලෙනවා. මේ ගව දෙනක් ගහක් යට රිංගුවත් ගිහලා ගහේ ඉන්න සතුත් ඇවිල්ලා එල්ලෙනවා. ගල් එනකොට කොහෙට හරි රිංගුවත් එතන ඉන්න සතුත් ඇවිල්ලා එල්ලෙනවා. ඊට පස්සේ මේ ගව දෙන කල්පනා කරනවා කිසිම විදිහකින් මේ මැස්සන්ගෙන් බේරෙන්න විදිය නැහැ කියලා හිතලා ගිහිල්ලා පණිනව මැස්සො නැති වතුරට. වතුරේවත් මැස්සො නැහෙනින් කියලා සැපසේ ඉන්න කියලා හිතාගෙන. පැන්න ගමන් මොකද වෙන්නේ? වතුරේ ඉන්න මාළු ඇවිල්ලා එල්ලෙනු. එතකොට මේ හව ගහපු ගව දෙනට කොහෙ හිටියත් එල්ලෙන්න අය ඉන්නවද නැද්ද? කිසිම බේරිල්ල නැහැ. අන්න ඒ වගේ ඇහැයි රූපේ විඥානයේ කියන තුන එකට එකතු වීමෙන් ස්පර්ශයක් හටගත්තා නම් ඒ ස්පර්ශය හම ගහපු ගව දෙනක් කිව්වේ ඇයි? ස්පර්ශය හටගත්තු ගමම්ම මැෂෝ තුන් දෙනෙක් කෙවිලෙල්ලෙන හින්දා. කවුද මැෂෝ තුන් දෙනා? වේදනා සංඥා සංඛාර. පින්වත්නි, වේදනාව කිව්වේ සැප විඳීම, සංඥාව කිව්වේ හඳුන ගැනීම, සංඛාර කිව්වේ චේතන. දැන් අර පපඩම රකිදී ආවනේ තුනම. දැන් එහෙනම් කියන්න මෙහෙම හිතන්න, විඥානයක් හටගත්තම තුනම එතන තියෙනවා නම් අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංඛාරත් එතන නැද්ද? තියෙනවා. ඒ තුනම එකතු වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේ තුන ඇවිල්ලා එල්ලෙනවා. විඥානයක් හටගත්ත ගම එතන කෙලින්ම ගව දෙන හැම ගහල ඉවරයි. වේදනා සංඥා සංඛාර ඇවිල්ලා එල්ලෙනවා. එතකොට පින්වත්නි, විඥානයක් හටගත්ත තැන රූපයක් නැද්ද කතා කරන්නේ? තියෙනවා. විඥානයක් හටගත්ත තැන වේදනාවක් නැද්ද කතා කරන්නේ? තියෙනවා. විඥානයක් හටගත්ත තැන සංඥාවක් නැද්ද කතා කරන්නේ? තියෙනවා. විඥානයක් හටගත්ත තැන සංඛාරයක් නැද්ද කතා කරන්නේ? තියෙනවා. දැන් බලන්න, ඔබ අර පපඩම දිහා බලනකොටම උපාදානස්කන්ධ පහ හටගෙනද නැද්ද? හටගෙන. එහෙන් කෑවා උපාදානස්කන්ධ පහ. ඊට පස්සේ පපඩම අතින් අල්ලනකොටම කයට පහස දැනිලා විඥාණයෙන් දැනගත්තනම් එතනත් උපාදානස්කන්ධ පහම හටගත්තද නැද්ද? හටගත්තා. කයනොත් කෑව උපාදානස්කන්ධ පහ. නහයට පපඩම ලං කරනකොටම සුවඳ විඥාණයෙන් දැනගන්නකොට එතනත් පහම හටගත්තද නැද්ද? එතනත් පහම හටගත්තද? නහයනොත් කෑව පහම. දැන් දිවට පපඩම තියලා රස දැනගන්නකොටත් පහම හටගන්නවද නැද්ද? හට ගන්න. ඊට පස්සේ කරස්කක හපනකොට කනෙනුත් ශබ්දේ දැන ගන්නවා. එතකොටත් පහම හට ගන්නවද නැද්ද? හට ගන්නවා. මනසට සිහි වෙන මොහොතක් මොහොතක් පාසා ආයෙත් උපාදානස්කන්ධයම හට ගන්නවද නැද්ද? හට ගන්න. ඒතර දැන් ඔබ මෙහෙම හිතන්න, යමක් උපාදානය කරගත්තම් දැන් මේ බුලත් කොලේකට එහෙම වතුර වැටුණාට පස්සේ මේක බුලත් කොලේ දන්නේත් නැතුව ගලාගෙන යයිද? ගලාගෙන යන්නේ නැහැ. මේකේ ඒ වතුර ඇලෙනවානේ. වතුර යම් කිසි විදිහකින් මේකේ තෙත් වෙලා තියෙනවා. අපි සියලු දෙනා තුළ මේ උපාදානස්කන්ධ හටගන්නේ අන්න ඒ විදිහට. නමුත් රහතන් වහන්සේලා තුළ හටගන්නේ පංච උපාදානස්කන්ධේ. උන්වහන්සේලා තුළ සකස් වෙන්නේ පිරිනිවන් පානතුරු පංචස්කන්ධේ. ඒක කන්ද සූත්‍රයේ තියෙනවා. පංචස්කන්ධයක් හටගනිද්දී ඒක නිලුම් කොලේට දිය බින්දුවක් වැටෙනවා හා සමානයි. එකතු වීමක් තියෙනවද? එකතු වීමක් නෑ. අපේ මේ තිත තාම තියෙනවා. මේක හොදපු මේ බුලත් වට්ටියට බුලත් ටික තියද්දි බණ්ඩාර නෝනලා හේදුවනේ හොදපු වතුර තාමත් තියෙනවා. හරිද? මේ තිත තියෙනවා තාම මේකේ ගැවෙන. එතකොට ඒ වගේ අපිට අර පපඩම ඇහෙන් දැක්කත් ඒ හටගත් උපාදානස්කන්ධ මේ විදියට හිටිනවද නැද්ද? හිටිනවා. කනට ඇහුණත් ඒ උපාදානස්කන්ධ මේ විදියට ඕකයි උපාදාන කියන්නේ. ඉතින් එතකොට පින්වත්නි, ඒ ස්කන්ධ මේ උපාදාන වීමමයි ඕන දෙන රහසක් කියන්නේ. ඔය ස්කන්ධයන්ගේ තියෙනවනේ ද සංඛාර කියලා එක. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. ඔය සංඛාර කියන එක හරි බලයක් තියෙන එකක්. දැන් හැම විඥානයක් එක්කම සංඛාරිකුත් එහෙනම් තියෙනවද නැද්ද? අර මහත්යව ප්‍රශ්නෙට අපි යොමු වෙන්නේ මේ කෙමෙන් චේතනාව ගැන හුවා කර්මය පංච උපාදානස්කන්ධේ සංකාරක වූ චේතනාද නැද්ද චේතනා මම මේ විදිහට දේශනය කරගෙන යන්නේ යම් දැනුවක් ඇති පිරිසක් මෙතන ඉන්න හින්දායි එතකොට ඒ අයට වැටහෙන්න චේතනාව තමයි සංඛාර කියලා තවත් නමකින් අපි මෙතනදී කිව්වේ. එතකොට පින්වත්නි සෑම සකස් වෙන විඥානයක් සමගම සංඛාරත් තියෙනවා. ඔය සංඛාර ඇවිල්ලා හරියට වාහනේ බැටරියක් වගේ. ඇයි වාහනේ බැටරියක් වගේ කියලා කියන්නේ? වාහනේ බැටරිය තුල මේ බැටරි බලය නැත්තම් ඉතින් අපි කියන්නේ බැටරි බැහැලා කියලානේ. එතකොට වාහනේ බැටරිය බැහැලා නම් වාහනේ පණ ගන්වන්න පුළුවන්ද? බැහැ. වාහනේ පණ ගන්නුවේ නැත්තම් වාහනේට ගමනක් තියෙයිද? නැහැ. එහෙනම් වාහනේ ගමනට බැටරියේ බලය උදව් කරලාද නැද්ද? උදව් කරලා. බැටරියේ බලය තවදුරටත් රඳව ගන්න අර යන වාහනේ ගමන උදව් වෙනවද නැද්ද? උදව් වෙනවා. ඇයි ඒ හේතුව? යන්න යන්න වාහනේ බැටරිය තව තවත් charge වෙනවා. මෙන්න මේ වගේ මේ උපාදානස්කන්ධයන් හැම මොහොතකම සකස් වෙනකොට පින්වත්නි උපාදානයක් තියෙන නිසා චාර්ජීමේ ක්‍රමයේ තියෙන උපාදාන නිසා එතකොට වෙන්නේ මොකද්ද සංඛාර කියන මේ චේතනා හැම වෙලාවෙම සකස් වෙනවා කර්මයක් විදිහට කර්මයක් වෙනවා චේතනාව නිකන් එකක් නෙමෙයි මොකද කර්මය චේතනාම් බික්වේ කම්මං වදාමි කියපු ওই වචනේ මන් දන්නේ ඒකේ වටිනාකම කොච්චරද කියලා ප්‍රශ්න රාශියක් විසඳලා දෙනවා මේක මෙතන මේ මොන්ටිසෝරි අයටත් වටින එක වසරේ අයටත් වටින දෙක වසරේ තුන වසරේ හතර වසරේ පහ වසරේ හය වසරේ ඉඳලා කැම්පස් ගියා අන්තිමට මහාචාර්යවරු වුණත් සියලු දෙනාටම 100 පාඩම් කළ යුතු කරුණක් තියෙනවා කියලා කියමු. මොන්ටිසෝරි කෙනාටත් ඕනේ. දැන් අපි මේ ඈ කියලා මොන්ටිසෝරි කෙනා පාඩම් කරනවා. ඒක ඕ ලෙවල් ඒ ලෙවල් අයට ඕනේද? නැහැ. ඒක කැම්පස් යන අයට ඕනේද? ඕනේ. හැබැයි අපි හිතමු යම්කිසි මොන්ටිසෝරි ළමයා පාඩම් කරපු දෙයක් හැම පන්තියම අයට ඔලෙවල් ඒ ලෙවල් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු දක්වා සියලු දෙනාට ඕනේ නම් යම්කිසි දෙයක් අන්නේ වැනි දෙයක් තමයි මේ චේතනම් බික්කේ කම්මං වදාමි කියන වචන ටික. ඒක ධර්මයට හාහා පුරා කියලා ඇහිච්ච කෙනාටත් වටිනවා. ධර්මයේ නොදන්න සාමාන්‍ය පෘථජනයත් ඕක අල්ලගෙන කතා කරනවනේ. ඒ අයටත් වටිනවා. එතන යම් අර්ථයක් තියෙනවා. හැබැයි මේ ධර්මයේ පුළුල්ව සොයන කෙනාටත් ඒ වචනේ විදිහටම වටිනවා. එවැනි වචනය ටික. එතකොට මේ චේතනාවමයි කර්මය කියලා කියන්නේ ඇයි? මේ උපාදානස්කන්ධයගේ සංඛාර කියලා කියන්නේ පින්වත්නි බැටරියක් වගේ ශක්තියක් තියෙනවා. වෙන්නේ මේකයි. මොකද්ද වෙන්නේ? චේතනා පහළ වෙන්නේ ඇහිම් බලන රූපයකටමද නැද්ද? රූපයකට. ඇහිම් බලන රූපය මුල් වෙලා දැන් චේතනා පහළ වුණානේ. එහෙනම් චේතනා පහළ වෙන්න සංඛාර හට ගන්න ඇහැ උදව් වෙලාද නැද්ද? ඇහැ උදව් වෙනවා. ඇහැ උදව් උනේ ඇහැ හටගත්තේ කර්මයක බලින්ද නැද්ද? පුරාණ කම්මං කියලා කිව්වා. මේ ඇහැ. එතකොට පැරණි කර්මයක් නිසා ඇහැ හැදුනා. ඇහැ සකස් වුණා. නාම රූප නිසා හටගත්තත් මේ හටගන්නේ කර්මයේ බලෙන්. කර්මයේ බලෙන් ඇහැ සකස් වුණා. ඒ ඇහින් චේතනා පහළ කරනවා. ඒ චේතනාවමයි කර්මය. දැන් ආයෙත් මොකද වෙන්නේ? ඒ පහළ කරන චේතනාවම කර්මයක් නිසා ආයෙත් ඇහැ සකස් වෙනවා. ආයයිත හැක් සකස් වෙද්දී ඒ ඇහෙන් ආයයිත චේතනා පහළ වෙනවා. චේතනා පහළ වෙන්න කර්මයෙන්නේ චේතනාව. එතන ආයයිත ඇහැක් ලැබෙනවා. ඒ කියන්නේ බැටරිය බලෙන් වාහනේ ගමනක් තියෙනවා. වාහනේ ගමනින් බැටරිය බලයේ ආයයි හැදෙනවා. යන්න චාර්ජ් වෙනවා. ඒ වගේ මෙතන මේ ඇහෙන් රූප බලන්න බලන්න විඥානේ හැටගනින්දී උපාදානයෙන් සහිත නිසා ඒ චේතනා කර්ම විදියට සකස් වෙනවා. ওই සකස් වෙන එකට කියන තනි නම තමයි භවය කියලා කියන්නේ. මෙන්න මේ බැටරියේ කතාව වගේ සකස් වෙන සකස් විල්ලක් තියෙනවානේ. ওই සකස් විල්ලට කියන නම තමයි භවය කියන්නේ. කාම ලෝකිය උදෙසා සකස් වෙන සකස් විල්ල කාම භවය. රූප ලෝකිය උදෙසා සකස් වෙන සකස් විල්ල රූප භවය. අරූප ලෝකිය උදෙසා සකස් වෙන සකස් විල්ල අරූප භවය. එතකොට පින්වත්නි මේ උපාදානස්කන්ධයන් හැම මොහොතකම සකස් වෙද්දී අවිද්‍යාවත් එක්ක එකතු වෙලා ඉන්න කෙනාට එයම උපාදානයක්. උපාදානය වූ එයම භවයට හේතුවක්. භවය සකස් වීමම නැවත නැවතත් උපදින්න හේතුවක්. නැවත නැවතත් ඉපදුනා කියන්නේ මොකද්ද? සංකිටේන පංච පාදනස්කන්ධ දුක්ඛ. මේ හකුලලා ගත්තොත් මේ දුකමනේ ආයෙත් උපදින්න. ඇයි දැන් ඔබ හිතන්න උපන්න දා ඉඳලා අද වෙනකම් විඥාණයෙන් හැමදේම දැනගත්තේ. විඥාණයෙන් දැනගත්ත කියන්නේ හැම මොහොතෙම සකස් වෙන උපාදානස්කන්ධනේ. දැන් අපි මොකක් හරි දුකක් කියලා දෙයක් ගැන කියනවා නම් අනේ බලන්නකෝ මට එනකොට මේ කකුල වැදිලා නියපොත්තක් කැඩුනා. දැන් මේ කතා කරන්නේ මොනවද? විඥාණයෙන් දැනගත්තු උපාදාන සකස් වෙච්ච උපාදානස්කන්ධ ටිකක් නේ. බලන්න මට හරියට බැන්නනේ අර පිරිස ඉන්න තැනම. මේ මොකද කතා කරන්නේ? කනේ විඥාණයෙන් දැනගත්තු සකස් වෙච්ච උපාදානස්කන්ධ ටිකක් ගැන නේද කතා කරන්නේ? එතකොට ඔබ යම්තා දුකක් ගැන කතා කරනවා නම් ওই ඔක්කොම දුක් ටික හකුලලා ගත්තට පස්සේ මොකද්ද? මේ උපාදානස්කන්ධ ටික. ඉතින් ඒ නිසා පින්වත්නි මේ උපාදානස්කන්ධය අපි අවබෝධ කළොත් ඒ අවබෝධ කරපු කෙනා අර චාර්ජ් වෙන එක නවත්ත ගන්න. බැටරිය අපි මෙහෙම හිතමු. මන් දන්නේ වාහනේ බැටරියෙන් යන්නත් උදව් වෙනවද කියලා. අපි හිතමු දැන් ඔය හයිබ්‍රිඩ් ඇවිල්ලා තියෙනවනේ, තෙලොයි බැටරියයි දෙකම උපකාරයෙන්. අපි හිතමු අපේ මේ ජීවිතේ නම් ඇති බැටරි වාහනේ හයිබ්‍රිඩ් එක වගේ තෙල් පාවිච්චි කරන්නේත් නැති සංකාර බැටරියෙම වාහනේ. හරිද? මේ යථාර්ථය අවබෝධ කිරීමත් එක්කම මේ වාහනේ චාර්ජ් වෙන එක නවතිනවද නැද්ද? චාර්ජ් වෙන එක නවතිනවා. තව දෙයක් වෙනවා, චාර්ජ් වෙච්ච ටිකක් ක්ෂය වෙනවා. කම්මක්ෂය කියලා කිව්ව එක. චාර්ජ් වෙච්ච ටික නවතිනවා. තව දුරටත් වාහනේ ගමනක් තියනවද? නැහැ. ඒ නිසා මේ උපාදානස්කන්ධයේ නැමැති වාහනේ නවත්ත ගන්න. අපි සියලු දෙනාට දැන් මේ උපාදානස්කන්ධ ටිකමයි අවබෝධ කරන්න තියෙන්නේ. මේ ටිකම විමසන්න, මේම විමසන්න, මේ විමසන්න ඔබට අනිවාර්යම සීලය ඕනේ, සමාධිය ඕනේ, ඒව ඕනේ. ඒව ටිකට ඔය අපේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදරක්කිත කියන ස්වාමීන් වහන්සේ පහුගිය දවසක වදාළ උපමාවක් අපේ එක්තරා මහත්මයෙක් මට මතක් කරා. මේ ඒ උපමාව මේ කතාවට මම චුට්ටක් ගලපලා කියන්නම්. අපි හිතමු ඔබ මේ පංචපාදනස්කන්ධය අවබෝධ කර ගැනීම කියන දේ බී ගහක් කියලා. හරිද? මේ පංචපාදනස්කන්ධය අවබෝධ කර ගැනීම කියන්නේ බී ගහ. ඔය බී ගහ හදාගන්න ලොකු පසුබිමක් හදන්න ඕනේද නැද්ද? පසුබිමක් හදන්න ඕනේ. කුඹුර සකස් කිරීම බොහෝ දේ කරනවා. එතකොට ඒ පසුබිම තමයි අපි සීලයෙන් සමාධියෙන් සකස් කරගන්න. ප්‍රඥාව කියලා කිව්වේ ඒ වීගහ නෙමේ, වී ඇටේ. හරිද? ඒක තමයි බීජේ. දැන් සීලය සමාධිය ආදී කුඹුර සකස් කර ගැනීමෙන් අපි අර බීජේ රෝපණය කරන්න පුළුවන් සුදුසු தත්ත්වය හදලාද නැද්ද? සුදුසු தත්ත්වය හදලා. සීලෙන් සමාධියෙන් කරන්නේ ප්‍රඥාව දාන්න ඕන සුදුසු தත්ත්වය හදාගන්න එක සීලයයි සමාධියයි. ඊට පස්සේ මේ යථාර්ථය අවබෝධ වීමේ විමුක්තියේ ගහ පැලවෙනවද නැද්ද? පැලවෙනවා. සීලයයි සමාධියයි දුර්වලයි නම් සමහර විට අර බීජෙත් මැරිලා යන එක නැද්ද? බීජෙත් මැරිලා. දැන් සමහර වෙලා තියෙන්නේ සීල රකින්නවා සමාධියත් වඩනවා. නමුත් මේ උපාදානස්කන්ධ කෙරෙහි දන්නෙත් නැහැ. ප්‍රඥාව දියුණු කරන කිසි දෙයක් දන්නෙත් නැහැ. ඒවා විමසන්නේ තින් කෝ දන්නෙත් නැත්තම්. ඒ කියන්නේ එතන වෙලා තියෙන්නේ මොකද්ද? ඒ උන්නේ හොඳට කුඹුර හදාගෙන දඟලලා ඔක්කොම උත්සාහය දරලා බීජ නැහැ. රෝපණය කරගන්න බීජ නැහැ. ඉතින් බීජ නැත්තම් කවදාකවත් ගහක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? බැ. ඔබට මම මේ වෙලාවේ බෙදුවේ බීජ විතරයි. කුඹුර සකස් කරන්නත් මට බැහැ. ගහ රෝපණය වෙන්නේ ඔබේ කුඹුරේ. ඒ නිසා දැන් මේ ප්‍රඥාව මතු කරන ධර්මය නැමැති බීජ ටික දුන්නා. සීලය සමාධිය නැමැති කුඹුරේ සකස් කිරීම කරගෙන ඒ බීජය වෘක්ෂයක් කරගන්න එක පැලයක් වශයෙන් චුට්ට 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 මෝර 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 සම්පූර්ණ අස්වැන්න ලැබෙන පැලයක් බවට පත් කරගන්නේ ඔබ සතුයි. මේස ඔබ සියලු දෙනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ භාග්‍ය මේ ජීවිතයේදීම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී අපි මේ ධර්ම දේශනාව සිදු කරද්දී අපිට